සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්වතුනි මේ වන විට මේ පින්වතුන්ට ධම්මානුධම්ම පටිපදාවේ තියෙන වැදගත්කම ධර්මයේ තියෙන අගය තේරුම් ගන්න පුළුවන් වෙනවා. එනිසා බුදුහාමුදුරුවෝ පසු කාලෙක අනුදන වදාලා බුදුහාමුදුරුවන්ගෙම ගුරුවරයා කොට සැලකුවේ ධර්මයේ. එනිසා සෑම බෞද්ධයෙක්ම නිවන් දකින්නට මඟ හොයන මාර්ගචර්යාව අනුගමනය කරන සෑම කෙනෙක්ම නිතරම ගුරුවරයා කොටගත යුත්තේ ධර්මය. මේ ධර්මය තේරුම් නොගෙන ධර්මමාර්ගය අනුගමනය කරන්නට පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක නිසා මේ ධර්මය යම් කාලෙක විකෘති කළොත් විනාශ කළොත් තම තමන්ට ඕන විදිහට පද පරම විදිහට වෙන භාෂාවලට පරිවර්තනය කළොත් ධර්මය විතරක් නෙමේ විනාශ වෙන්නේ නිවන් මඟත් වැහෙනවා. ඒ නිසා අද මේ හවස් වරුවේ බලාපොරොත්තු වෙන්නේ මේ ධර්මයේ තියෙන වටිනාකම පින්නා වදාළ සූත්‍ර ධර්ම කිහිපයක් තුලින්. බුද්ධ දේශනාවේ තියෙනවා ධම්ම කටික සූත්‍ර හතක්. මේ ධම්ම කටික සූත්‍ර හතේම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ මේ ධර්මයේ තියෙන වැදගත්කම, ධර්ම දේශකයෙක් විසින් අනුගමනය කළ යුතු පිළිවෙත, ඒ වගේම ධර්මයට කළ යුතු ගෞරවය. ඉතින් ඒක නිසා ධර්ම කථික සූත්‍ර වගේම තව නොයෙකුත් සූත්‍ර, ධම්ම දායාද සූත්‍රය, මේ වගේ මේ ධර්මය මතු කරලා පෙන්නුව සූත්‍ර බුද්ධ දේශනාවේ සිය ගණනක් තියෙනවා. මේ සිය ගණන අතරින් බුදුහාමුදුරුවම වරක් දේශනා කළා මේ ධර්මයේ තියෙන වටිනාකම. ඇයි මේ බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කරන්නේ කියන එක බුදුහාමුදුරුවම ප්‍රශ්නයක් ඇහුවා. අහලා උත්තර දුන්නා. මේ ප්‍රශ්න සහ උත්තර විවිධ කරුණු ආශ්‍රයෙන් විග්‍රහ කරලා තියෙන ඉතාමත්ම වැදගත් බලවත් සූත්‍රයක් තමයි කින්ති සූත්‍රය. දැන් මෙය ලබා දීලා තියෙන පොතේ මේ කින්ති සූත්‍රය වෙනම තියෙනවා අවසාන පිටු කිහිපේ. අවසානම පිටු කිහිපයක මේ කින්ති සූත්‍රය දේශනා කරලා තියෙනවා. ඒ දේශනාව ගන්න තියෙනවා. මේක තියෙන්නේ මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයේ මේ කිංචි සූත්‍රය තියෙනවා. ඉතින් ඒක නිසා මේ කිංචි සූත්‍රය අද මේ වර්තමාන යුගයට විශේෂයෙන්ම මේ ධර්මය විකෘති කරපු විනාශ කරපු විනාශ කරපු පදපරම ලෙස පරිවර්තනය කරපු විතරක් නෙමේ ධර්මය ව්‍යාපාරයක් කොට සලකා ආගමක් කොට සලකා කටයුතු කරන අවස්ථාවක යුගයක මේ ගින්ති සූත්‍රය සෑම කෙනෙකුටම ඉතාමත්ම වටින සූත්‍රයක්. විශේෂයෙන්ම මේ ධර්මය මාර්ගය අනුගමනය කරන එවගම පැවිදි ජීවිතයට පත් වූ එවගම ධර්මයේ පොතපත ලියන ධර්මයේ දේශනා කරන සියලු දෙනාට මේ කිංචි සූත්‍රය ඉතාමත්ම වැදගත් සූත්‍රයක්. බුදුහාමුදුරුවෝ එක්තරා සමයක කුසිනාරාම නුවර බලිහරණී වනසන්දේ වැඩ ඉන කාලේ පිරිනිවන් පෑවේ කුසිනාරාම නුවර බුදුගල. ඒ පිරිනිවන් පාන්නට පෙර බුදුහාමුදුරුවෝ විවිධ අවස්ථාවල විවිධ කාලවල මේ කුසිනාරාම නුවරට පැමිණියා. ඒ කුසිනාරාම නුවරට පැමිණි එක්තරා අවස්ථාවක භික්ඛු වහන්සේලා මහණ මෙහෙණ උපාසක උපාසිකා සිවණක් පිරිස අමතා මේ කිංචි සූත්‍රය දේශනා කළා. බුදුහාමුදුරුවම ප්‍රශ්න කීපයක් අහලා උත්තරයක් ලබා දුන්නා. බුදුහාමුදුරුවෝ ඇහුවා, බදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චසූසුං කියලා, කිංති වෝ භික්ඛවේ මයි හෝති චීවර හේතුවා සමනෝ ගෝතමෝ ධම්මං දේශේති. මේ ගෞතම ගෝතම ශ්‍රමණයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ චීවර ලබා ගන්නද? ඒකනේ චීවර ලබා ගැනීම තමයි අමාරුම අපහසුම දේ තිබුණේ. අද වගේ නෙමෙයි. අද චීවර ලබා ගන්න පුළුවන් ඕනේ කඩේකට ගියාම. නමුත් ඒ කාලේ කඩවල වල චීවර තිබුණෙත් නැහැ, වික්කෙත් නැහැ. එනිසා චීවර ලබා ගැනීම සඳහා මේ ගෞතම සම්මනෝ ධර්මයේ දේශනා කරනවාද කියලා ඇහුවා. ඊට පස්සේ පිණ්ඩපාත හේතුවා සම්මනෝ ගෞතම ධම්මං දේශේ. පිණ්ඩපාතය ලබා ගැනීම අරමුණු කොටගෙන අර දායකයන්ගෙන් දානීය ලබා ගැනීම අරමුණු කොටගෙන මේ ධර්මය දේශනා කරනවාද කියලා ඇහුවා. සේනාසන හේතුවා සමනෝ ගෞතම ධම්මං දේශේති කියලා ප්‍රශ්නයක් ඇහුවා. මේ ශ්‍රමණයන් ගෞතමයන් ශ්‍රමණයන් වහන්සේ මේ ධර්මය දේශනා කරන්නේ චීවර පිණ්ඩපාත සේනාසන කියන සිව්පසය ලබා ගන්නද කියලා බුදුහාමුදුරුවම ප්‍රශ්නයක් ඇහුවා. ඒ එතන රැස් වෙලා සිටි උපාසක උපාසිකා මහණ මෙහෙණ සිව්වණක් පිරිසගෙන්. ඊළඟට බුදුහාමුදුරුව ඇහුවා, ඉති භවා භව හේතුවා සමනෝ ගෞතම ධම්මං දේශේති. මේක ඊටාම ගැඹුරු ප්‍රශ්නයක්. ඉති භවා භව හේතුවා කිව්වේ යම් ලෞකික වශයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්නද, ඒ කියන්නේ ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රණාමයක් ප්‍රශංසාවක් ලබා ගන්නද, මිනිසු අතර ජනප්‍රිය වෙන්නද මේ ධර්මයේ දේශනා කරන්න කියලා ඇහුවා. ඉති භවා භව හේතුවා කියන්නේ ලෞකික වශයෙන් සහ අර මතු උපදින තැනදී ධ්‍යාන භව ලැබලා බ්‍රහ්ම භවටපත් වෙලා දෙවි භවටපත් වෙන එකත් භවා භව හේතුව. එනිසා මේ ජීවිත කාලය තුලදී යම් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රශංසාවක් ප්‍රබෝධයක් ලබා ගන්න වගේම ධ්‍යාන අභිඥා ලැබලා ඉද්ධි ප්‍රාතිහාර්ය ප්‍රාලා දේව බවට බ්‍රහ්ම බවට පත් වෙන්නද මේ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න කියලා ඇහුවා. එකයි ඉද්ධි බව බව හේතුවා කියන්නේ දෙපැත්තක් තියෙනවා. තමන්ට වගේම ඒ බණ අහන පැත්තට මෙතන දෙයක් තියෙනවා. ඉතින් මෙහෙම ප්‍රශ්න හතරක් භාග්‍යවතුන් වහන්සේ ඇහුවා. ගෞතම සමණයන් වහන්සේ ආවා අහලා බුදුහාමුදුරුවෝ පිළිතුරු දෙනවා න කෝ නු බන්ති එවං හෝති. න කෝ නු බන්ති භගවති එවං හෝති. භාග්‍යවතුන් වහන්සේ මේ කිසිවක් සඳහා එම කෙටි ලාභ ප්‍රතිලාභ බලාපොරොත්තුවකින් චීවර සේනාසන පිණ්ඩපාත හෝ ධ්‍යාන අභිඥා හෝ දෙව් බවට බ්‍රහ්ම බවට පත්වෙන්න හෝ ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ප්‍රණාමයක් ප්‍රශංසාවක් ලබා ගන්න හෝ නෙමී න කෝ නෝ බන්තේ ඒ භගවති එවං හෝත්. මේ දේශනා කරන්නේ ඒ වගේ තාවකාලික කෙටි දෙයක් බලාපොරොත්තු නිසා නෙමේ කියලා. න ජීවර හේතුවා සමනෝගම් තුමෝ ධම්මං දේසේති. න පිණ්ඩපාත හේතුවා සමනෝගෝ තුමෝ ධම්මං දේසේති. න සේනාසන හේතුවා න ඉති භවාබර හේතුවා ගෝතම සමනෝ ධම්මං දේසේති. එහෙම කියලා බුදුහාමුදුරුවෝ කියනවා නච කිරවෝ භික්කවේ මයි ඒවං හෝති. මම එහෙම දෙයක් නිසා මේ ධර්මය දේශනා කරනවා නෙමේ, චීවර පිණ්ඩපාත සේනාසන හෝ ධ්‍යාන බවට අභිඥා ලබාවීමට හෝ දෙව් බ්‍රහ්ම බවට පත්වීමට නෙමේ මේ ශ්‍රමණ ගෞතම ධම්මං දේශනා කරන්නේ. අතකින්චි චරහිවෝ භික්කවේ, අතකින්චි චරහිවෝ භික්කවේ මයි හෝති. ඒවංකෝ නෝබන්තේ භගවති හෝති. අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේශේති. මේ ධර්මයේ දේශනා කරන්නේ ලෝකයා විඳින දුක දැකලා මේ දුකෙන් දුක්පත් තවට පත්වෙලා දුකෙන් අසරණ බවට පත්වෙලා තියෙන හිතේසි අනුකම්පාවක් ඇති වුණා. හිතේසි පුද්ගලයෝ, හිතේසි පුද්ගලයෝ කියන්නේ එක කොටසක්. එනිසා මේ හිතේසි පුද්ගලයන් කෙරෙහි අනුකම්පක් ඇති වෙලා ඒ උපන් අනුකම්පා වෙනුයි මේ ධර්මය දේශනා කරන්නේ. අනුකම්පකෝ භගවා හිතේසි අනුකම්පං උපාදාය ධම්මං දේසේ. එනිසා මේ ධර්මයේ දේශනා කරන්නේ අර අසරණ අනාථ වූ දුකට පත්වෙන ලෝකයාව මේ දුකින් මිදවා ගැනීමේ අනුකම්පාවක් ඇතුව. ඒ අනුව තස්මාතිහ භික්කවේ ඒ බෝ මයා ධම්මා අභිඥා දේශිත. මයා ධම්මා අභිඥා දේශිත. ගැඹුරින් මේ ධර්මය තේරුම් අරගෙන මේ මඟ අනුගමනය කරලා සීයතිනම් චත්තාරෝ සතිපට්ඨාන, චත්තාරෝ සම්මප්පදාන, චත්තාරෝ ඉද්ධිපාදා, පංචින්ද්‍රියානි පංචබලානි, සත්තබුද්ධංගා අරියෝ අෂ්ටංගිකෝ මාග්ගෝ තත්ත සබ්බෙහේව සමග්ගේහි සම්මෝදමානේහි අවිවදමානේහි සික්කි තබ්බ. එනිසා මේ භාග්‍යවතුන් වහන්සේ, ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ ධර්ම දේශනා කරන්නේ මිනිසුන් කෙරෙහි අනුකම්පා ඇති වෙලා මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණිය කරගන්නට. ඒ මිසක් ධ්‍යාන ලැබලා මැජික් පෙන්වන්න අභිඥා ලැබලා ආසිඥන්න ධ්‍යාන අභිඥා ලැබලා අර දෙව් බම්බ සැප දෙව් මිනිස් සැප කෙලවරට දාන්න නෙමෙයි ඒ වගේම කීවර පින්ඩ පාත සේනාසන ගිලාන ප්‍රත්‍ය සිව්පසය ලබා ගන්න නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලිව දේශනා කරා. මම මේ දේශනා කරන ධර්මය හොයාගත්ත ධර්මය දැනගත්ත ධර්මය මතු කරගත්ත ධර්මය මේ විදිහට මිනිස්සුන්ට ගමින් ගමට ගිහිල්ලා හැමදාම හැම වෙලාවෙම මේ කරුණ පහදා දීලා මේ මාර්ගය පිළිවෙත පහදා දෙන්නේ මේ පරියාප්ති ධර්මය දේශනා කරන්නේ මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්න. එහෙම නැත්නම් භව උදුරා දමන්නට උපකාරක ධර්මයන් පූර්ණය කරගන්න. මේ කිංටි සූත්‍රයේ ඉතාමත්ම පැහැදිලිව බුදුහාමුදුරුවෝ කිව්වා මේ ධර්මය දේශනා කළ යුත්තේ අනිකුත් බුද්ධ ශ්‍රාවකයෝ මේ චීවර පින්ඩ පාත සේනාසන විලාන ප්‍රත්‍ය හෝ ලබා ගැනීමට හෝ මේ ලෞකික වශයෙන් අර සම්ප්‍රායික වශයෙන් ධ්‍යාන අභිඥා දෙව් සැප රජ සැප සිටු සැප බෝසත් සැප පුරන්න නෙමෙයි කියන එක ඉතාමත්ම පැහැදිලිව බුදුහාමුදුරුවෝ මේ කිංටි සූත්‍රයේ දේශනා කළා. ඉතින් ඒක නිසා දැන් මේක අද කාලයට ඉතාමත්ම වැදගත් වෙනවා. අද කවුරු හෝ බොහෝ තැන්වල විහාරස්ථානවල පන්සල්වල ඔය හුඟක් තැන්වල මේ ධර්මයේ දේශනා කරන්නේ මුදලට ප්‍රචාරයට ප්‍රසිද්ධියට ප්‍රශංසාවක් ලබන්න ප්‍රතිලාභයක් ලබන්න. ඒ වගේම එක්ක භාවනා මධ්‍යස්ථානවල නම් ධ්‍යාන අභිඥා ලබා ගන්න. එහෙම නැත්නම් අර පින් අනුමෝදන් කරනකොට කියන දෙව් මිනිස් සැප කෙලවර නිවන පත් කරන. ඉතින් ඒක නිසා මේ කිංටි සූත්‍රයේ බුදුහාමුදුරුවම දේශනා කළා මේවා වැරදි බව, මේවා නොකළ යුතු බව. ඒ නිසා න කෝ නෝ භික්කවේ මයි ඒවං හෝති කියලාම කිව්වා. මේ මගේ ධර්මය මේ වගේ දේවල් වලට පාවිච්චි නොකළ යුතුයි. කවුරු හරි සල්ලි එක්කහු කරනවා නම් ධර්මාසනී ධර්මය කියලා ධර්මාසනීමේ ඉඳලා පිරිකරක් ලබා ගන්නවා නම් ඒක වැරදි. ඒ වගේම මේ ධර්මය කියන්නේ දානයක් පිණ්ඩපාතයක් ලබා ගන්න නම් ඒකත් වැරදි. මේක පැහැදිලිව තේරුම් ගන්න ඕන. මේ දුක් විඳින්නට හේතුව සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන්, මේ භව උදුරා දමන්නට උපකාරක ධර්මයන් පූර්ණය කර නොගැනීම. එනිසා මේ ධර්මය දේශනා කරන්නේ මේ හිතේ උපදින රාග භව, ද්වේෂ භව, මෝහ භව මේ ජීවිත කාලය තුළම මනස පාවිච්චි කරලා මේ ධර්මය අහලා මේ මඟ අනුගමනය කරලා අර නික්ලේශී තත්ත්වයට පත් වෙන්නට. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ කිංටි සූත්‍රයේ තියෙන්නේ ඉතාම පැහැදිලිව බුදුහාමුදුරන්ගේ බුද්ධ භාෂිතයේ වචනියම කිව්වා මේ ධර්මයේ දේශනා කරන්නේ මෙන්න මේකටයි කියලා. ඉතින් ඒක නිසා කවුරුත් හොඳට තේරුම් ගන්න ඕන මේක මේ වෙනත් කාරණයකට දැන් අද හුඟක්ම පන්සල්වල බොහෝ තැන්වල ධර්ම දේශනාවක් දේශනා කරන්නේ බැනර් ගහලා නොඑක ආකාරයෙන් ප්‍රසිද්ධියක් ප්‍රචාරයක් ලබා ගන්න. ඒ වගේම මුදල් අය කරලා රුපියල් 35,000, 45,000, 55,000, 65,000 අය කරලා ඔය ප්‍රසිද්ධ දේශකයෝ බණ කියනවා. ඒක මේක ලොකුම ලොකු ණය වීමක්. මේක ලොකුම ලොකු ණයක් වීමක්. ඉතින් ඒක නිසා අර චීවර පින්ඩ පාත සේනාසන ගත්තත් මේ භවාභව හේතු කිව්වහම මුදල් ප්‍රතිලාභ ලැබීමත් මේකට අයිති. ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන. මේ ධර්මය මේ බුද්ධ දේශනාව එහෙම කරන්න හොඳ නෑ. යම් ප්‍රතිලාභයක් ලබන්න මේක පාවිච්චි කරන්න හොඳ නෑ. මේ ධර්මයේ දේශනා කරන්න හොඳ නෑ. මොනවා හෝ ටිකක් කටපාඩම් කරගෙන දැනුමක් ලබාගෙන ත්‍රිපිටකයේ ටිකක් හොඳට කටපාඩම් කරගෙන දැනුමක් ලබාගෙන ඔය රේඩියෝ වල ගුවන් විදුලි වල චැනල් වල තවනොයික් තැන් වල යම් මුදලක් ගන්න බොහෝ අය ධර්මයේ දේශනා කර. ඒක සම්පූර්ණයෙන්ම අර භවා භව හේතුවා කියන එකට අයිති වෙනවා. ඒ වගේම බොහෝ පන්සල් වල ඔය ගොඩනැගිල්ලක් හදන්න ඕන වුණාම සේනාසන බෝකොටුවක් තාප්පයක් හදන්න ඕන වුණාම කරන්නේ කොහෙන් හරි රුපියල් 10,000-15,000 වියදම් කරලා ප්‍රසිද්ධ දේශකයන් වහන්සේ කෙනෙක් ගෙන්නලා මුදල් ගෙවලා දායකයන්ගෙන් මුදල් එකතු කරලා මේකට කියලා ධර්ම දේශනාවක් දේශනා කරලා රුපියල් 100,000 එකතු කරගෙන ඒ සේනාසන බෝකොටු මේවා හදනවා. මේවා වැරදි වැඩ. මේවා මේ ධර්මයේ පාවිච්චි කරලා මේ භවාභව හේතුවා කරගෙන මේක කවදා හෝ ණය ගෙවන්නට සිද්ධ වෙනවා. නිවන පැහැෙනවා. ඒක බුදුහාමුදුරුව මේ කින්ති සූත්‍රයේ පැහැදිලිව දේශනා කරපු පළවෙනි කාරණේ. මේක මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර වන ලෙස මිනිසුන්ට මේ ධර්මය දේශනා කරනවා මිසක් අනිකුත් කෙටි තාවකාලික පරමාර්ථයක් ඉටු කරගන්න ඉති බව බව හේතුවා මේ ධර්මය කවුරු වුණත් දේශනා නොකළ යුතුයි කියන. ඊළඟට බුදුහාමුදුරුව කියනවා ඉමේ සංකෝ ආයස්මන්තානං අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානන්ති තත්ත යම් භික්කුං සුවචතරං මඤ්ඤයාත සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානං කෝ අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදමිනා පේතං ආයස්මන්තෝ ජානාත යත අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං මා යස්මන්තෝ විවාදං ආපජ්ජිත්තාති. මේ බුදුහාමුදුරුව දේශනා කරන මේ මාගදී භාෂාවේ අර්ථ ධර්ම නිරුක්ති නානත්වය පෙන්නලා මේ පෘථග්ජන ලෝකයා යන පාර වැරදි බව පෙන්නලා මේ දේශනා කරන ධර්මය මා යස්මන්තෝ විවාදං ආපජ්ජිත. අර අනිකුත් එදා හිටිය පරිබ්‍රාජකයෝ තීර්ථකයෝ නිගණ්ඨයෝ නොයෙකුත් ශ්‍රමණ බමුණු හිටියා විවිධාගම්වල ඒ අයව පරාජය කරලා තමන් ජයගන්න නෙමෙයි මේ අර්ථ නානත්වය ප්‍රංජන නානත්වය ඇතුව අර්ථ ධර්ම නිරුක්ති සහිතව මේ ධර්මය දේශනා කරන්නේ ඒ අයව පරාජය කරන්න හෝ තමන්ගේ මතය ජයගන්න නෙමෙයි මේ අර්ථ ධර්ම නිරුක්ති සහිතව මේ ධර්මය මා යස්මන්තු විවාදං ආපජ්ජිතං වාද විවාද කරලා ජය ගන්න හෝ ඒ අයව පරාද කිරීමේ චේතනාවක් ඇතුව නෙමෙයි මේ ධර්මය දේශනා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වා. ඊට පස්සේ අතා පරේසං ඒ අනුව යම් භික්කුන් සුවචතරං මඤ්ඤයාත සෝ උපසංකමිත්වා ඒවමස්ස වචනීයෝ ආයස්මන්තානංකෝ අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං තදමිනාපේතං ආයස්මන්තෝ ජානාත යතා අත්තතෝ චේවනානං ව්‍යංජනතෝ චේවනානං මායස්මන්තෝ විවාදං ආපජ්ජිතාති ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං සුග්ගහිතං සුග්ගහිතතෝ තේව ධාරේතබ්බං. මේ ධර්මයේ දේශනා කරන්නේ අර දුගතියේ හැසිරෙන්නන්ට ඒ දුගතියේ තියෙන ආදීනව පෙන්නලා ඒ අයව සුගතියට ගෙනල්ලා සුගතියේ තියෙන වටිනාකම වැඩගත් තීනි දුෂ්චරිතය අතහැරලා තීනි සුචරිතයටපත් කරලා මේ පැවැත්ම තුළ ලෞකික ලෝකෝත්තර වශයෙන් උභය අර්ථ සාධනයක් ලබා ගන්නයි මේ ධර්මය දේශනා කරන්නේ. මේ අර්ථ ධර්ම නිරුක්ති සහිතව දතාවය පරිවර්තය සහිතව කියලා බුදුහාමුදුරුවෝ කියලා ඒ අනුව ඉති දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේතබ්බං දුග්ගහිතං දුග්ගහිතතෝ ධාරේත්වා අනන්තරවන්තේන පන ඉදං යෝ ධම්මෝ යෝ විනියෝසෝ භාසිතබ්බෝ. මේක දේශනා කරන්නේ යමිකුට යෝ ධම්මෝ මේ හේතුඵල ධර්මයට බහා ගලපා බලන්න පුළුවන් විදියට ණය විනයට සතනා බලලා ඒ අනුව දෛනිකව භාවිතයට ගන්න පුළුවන් ආකාරයටයි මේ ව්‍යංජන නානත්වයේ සහිතව අර්ථ නානත්වයේ සහිතව අර්ථ ධර්ම නිරුක්ති හැටියට මේ ධර්මය දේශනා කරන්න කියලා බුදුහාමුදුරුව කිව්වා. මෙහෙම දේශනා කරන්නේ අර සුගතියෙහි මිනිසුන්ව පිහිටවන්නත් දුගතියෙන් මිනිසුන්ව මුදවා නිදහස් කරන්න. ඒ නිසා මේ ධර්මය දේශනා කළ යුත්තේ සමාජ සෝධනයක් සඳහාට වඩා අපි ඒ පුද්ගලයාගේ අර චර්යාව රටාව වෙනස් කරන්න. ඒ පුද්ගලයාටම තමන්ගේ චර්යා රටාව දුක්ගහිත නම් සුක්ගහිත කරගන්නත් දුක්ගහිත බවෙන් මිදිලා සුගතියට පත්වෙන්නට උපකාර වන ආකාරයටත් කිව්වලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. එක මෙද්දිගටම තියෙන්නේ එක සඳහා යෝ ධම්මෝ යෝ විනයෝ සෝ භාසිතබ්බෝ ඊගාවචේද කීපෙම තියෙන්නේ. ඊළඟට 39 වෙනි කේතේ තියෙනවා තේසංච වූ භික්කවෝ භික්කවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානං සික්කතං සියා අඤ්ඤතරස්ස භික්ඛුනෝ ආපත්ති සියා විපත් විතික්කමෝ වීතික්කමෝ තත්‍ර භික්ඛවේ න චෝදනාය තරිතබ්බං කියලා තරිතබ්බං තුරිතබ්බං ඉති මයිහංච අවිහේස භවිෂ්‍යති පරස්සච පුද්ගලස්ස අනූපගාතු පරෝහි පුද්ගලෝ අක්කෝදනු අනූපනාහි අදල්ලදිත්ති සුප්පටි නිස්සග්ගි සක්කෝමි ජාහන් ඒතං පුද්ගලං අකුසලා උට්ටාපෙත්වා කුසලේ පටිත්තාපේතු. එනිසා මේ ධර්මය දේශනා කරන්නේ අනුන්ගේ අක්කෝදනු අනුන්ට තරහ යන විදියට අවසන විදියට නෙමේ, අක්කෝදනු අනූප නාහි අදල්ල දිට්ටි සුප්පටි නිස්සග්ගේ. එනිසා ඒ අයටත් මේ කරුණු කාරණා සලකලා තමන්ගේ දහම් ඇස පාදාගෙන පුද්ගලං පුද්ගල ඒතම් පුද්ගලයන් මේක ශ්‍රවණය කළ පුද්ගලයාට අකුසලා උට්ටා පිට්වා අකුසල් සිත උදුරා දමන්නටත් කුසලේ පටිට්ටා පේතු කුසලේ පිහිටන්නට. ආනපානම තමා, අස්සපස්සම තමා, සේවිතම්බා සේවිතම්බාම තමා, කරණියා කරණීයම තමා. ඒකටයි ඒවමස්ස මේ ධර්මය දේශනා කරන්නේ කල්ලං වචනා. මේ කෙලෙස් නික්ලේසි තත්ත්වයට පත් කරවන ධර්මය මේ සඳහායි දේශනා කරන්නේ. ඒ නිසා ටිකටම කියන්නේ මේ අකුසලා උට්ටා පෙට්වා කුසලේ පටිට්ටා පෙන්තු. කුසලේ පිහිටන්නටත් අකුසලයෙන් හිට ඉවත් කරලා අකුසලය උදුරා දමන්නටත් තමා මේ දිගටම ඊගාව ඡේද ගණනාවකම මේකේ තියෙන්නේ. ඒ අනුව අවසාන ඡේදයේ තියෙනවා, අතා පරේසං ඒක තෝපක්කිනානං භික්කූනං යම් භික්කු සුවචතරම් මයියාට සෝ උපසංකමිත්වා ඒමාස වචනියෝ යම් නෝ ආවසෝ අම්හාකං සමග්ගානං සම්මෝදමානං අවිමදමානං සික්කතං අඤ්ඤමඤ්ඤස්ස වචී සංඛාරෝ උප්පන්නෝ දිට්ඨිපාලාසෝ චේතසෝ ආඝාතෝ අප්පච්චයෝ අනබිරද්ධි තං ජානමානෝ සමනෝ ගරහීයාති සම්මා ව්‍යාකරමානෝ භික්කවේ භික්ඛු එවං ව්‍යාකරේ. එනිසා මේ ධර්මයේ දේශනා කරන්නේ කෙනෙකුට හිතලා මතලා තමන්ගෙම මනසට තේරුම් අරගෙන තමන්ගෙම පාරමාර්ගය විවෘත කරගන්න උපකාරවන ආකාරයටයි. ඒ මිසක් මේ වාද කරලා තර්ක කරලා අනුන්ව පරාජය කරන්න හෝ තමන්ගේ මතය ජයගන්නට හෝ ලෞකික අර මේ ප්‍රතිලාභයක් ප්‍රචාරයක් ලබා ගන්න මේ ධර්මය දේශනා කළ යුතු නෑ කියලා බුදුහාමුදුරුව දේශනා කළා. අවසාන වශයෙන් කියනවා, නෝ ඒතේ බික්කු අකුසලා වුට්ටා පෙට්වා කුසලේ පටිට්ටා. යම් කිසි කෙනෙක් මේ ධර්මය අහලත් අකුසලයෙන් හිට වෙන් කරගත්තේ නැත්නම් කුසලයේ හිට පිහිටවා ගත්තේ නැත්නම් සම්මා ව්‍යාකරමාන මේ සම්මා සමාධියටපත් වෙන්න බෑ. සම්මාංග එවං බික්කු එවං ව්‍යාකරෙය ඉදාහං ආහුසෝ යේන භගවා තේන උපසංකමි තස්සමේ භගවා ධම්මං දේශේසි තාහං ධම්මං සුත්වා තේසං භික්ඛූනං අභාසින් තන්තේ භික්ඛු ධම්මං සුත්වා අකුසලා වුට්ටං වුට්ටහින්සු කුසලේ පටිට්ටහින්සු එවං ව්‍යාකරමානං කෝ භික්ඛවේ භික්ඛු න චේව අත්තානං බුක්ඛං සේති න පරම් වම් හේති. එනිසා තමන්ගේ අර මානය අත්තානං උක්කං සේති කියන්නේ තමන් අර උච්චමානය අධිමානය අභිමානය ඇති කරගෙන මම දන්නවා මට පුළුවන් කියන එක කියන්නත් නෙමේ, න පරං වම්මේති අර ලෝකයාව පහත් කොට සලකලා කටයුතු කරන්නත් නෙමේ. ඒ අනුව ධම්මස්ස ජානුදම්මම් ව්‍යාකරෝති නත කෝති සාරම්මිකෝ වාද අනුවාදෝ ගාරයන් තානම් ආගච්ඡති. ඒ නිසා වාද විවාද කරලා අනුන් අපරාධ කරන්න තමන් ජය ගන්න මේ ධර්මය දේශනා කරනවා නෙමෙයි කියලා බුදුහාමුදුරුවෝ මේ කින්ති සූත්‍රයේ අවසාන වශයෙන් දේශනා කළා. ඉතින් ඒක නිසා මේ කින්ති සූත්‍රය අදට ඉතාමත්ම ගැලපෙනවා. මේ කින්ති සූත්‍රයේ තියෙන කරුණු නමයක් හෝ දහයක් තියෙනවා. මේ කරුණු නමය දහයම අද ධර්ම දේශකයේ කඩ කරලා වෙනත් අර ලාභ ප්‍රයෝජන ඉති බවා බව හේතු නිසා හෝ එක්කු චීවර පිණ්ඩ පාත සීනාසන ලබා ගැනීම හෝ විශේෂයෙන්ම ඉති බවා බව හේතුවා එහෙම නැන්නම් අර අට නානත්ව ව්‍යංජන නානත්ව ඇතුව අනික් අය පරාජය කරන්න හෝ තමන් ජය ගන්න හෝ තමන්ගේ මතේ ජය ගන්න හෝ කරන දෙයක් නම් ඒක වැරදි. ඒ වගේම මේ දුක්ගහිත බවින් මිනිසුන් මුදවලා සුගතියට පත් කරන්නේ නැත්නම් ඒ වගේම අකුසලයෙන් මුදවා කුසලෙහි පිහිටවන්නේ නැත්නම් ඒක වැරදි. ඒ වගේම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණය කරගන්නට උපකාර නොවන විදිහට ධ්‍යාන අභිඥා ලබන්න පමණක් මේ ධර්මය මේ සීල සමාධි ප්‍රඥා මොනවා හෝ දේශනා කරනවා නම් කියා දෙනවා නම් ප්‍රායෝගිකව කරනවා නම් කරවනවා නම් ඒ සියලුම දේ වැරදි බව මේ කින්ති සූත්‍රයේ පැහැදිලිව පිරිසිදුව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ කින්ති සූත්‍රය අද මේ බුද්ධ ආගම කියලා ගෙනියන මේ බොහෝ වැරදි දේවල් වලින් බුද්ධ ධර්මය වෙන් කරගන්න ඉතාමත්ම උපකාරක ධර්ම දේශනාවක්. බුදුහාමුදුරුවම මේක ඒ අතීත යුගයේ මෙහෙම වෙන බව දැනගෙන තමයි මේ වගේ දේශනාවක් මේ කින්ති සූත්‍රය දේශනා කළේ. මේක ත්‍රිපිටකයේ තියෙනවා. කිසිම කෙනෙක් මේක පිළිබඳව එක වචනයක්වත් පහුගිය කාල පරාසයක් තුළ වර්ෂ 1800 900ක් තුළ කිසි කෙනෙක් මෙහෙම සූත්‍රයක් දේශනා කරලා තියෙනවද කියලාවත් සිහිපත් කරන්න මතක් කරන්න මතු කරන්න කල්පනා කරේ නැහැ. ඉතින් ඒක නිසා දැන් ඒකට නියම කාලය නියම අවස්ථාව පැමිණ තියෙන නිසයි මේ කින්ති සූත්‍රයත් මෙතෙන්ට ඇතුළත් කළේ. ඒ සූත්‍රය පිළිබඳව එතකින් අවසානයි. ඊළඟට තවත් පොඩි පොතක් හම්බ වෙලා ඇති අනන්තරික පාප කර්ම හා සංඝ බිරිඳ සූත්‍රය කියලා. මේක පිළිබඳවත් බොහොම කෙටි විනාඩි 15කින් 20කින් විතර කරුණු කාරණා කීපයක් දේශනා කරන්න කියන්න බලාපොරොත්තු වෙනවා. මේ කවුරුත් අහලා තියෙනවා මේ ආනන්තරික පාප කර්ම පහක් තියෙනවා කියලා. මේ ආනන්තරික පාප කර්ම පහ බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා අංගුත්තර නිකායේ සූත්‍ර ධර්ම ගණනාවක එකක දෙකක නෙමේ. පරිකුප්ප සූත්‍රයේ ဒုတိය සික්ඛාපද සූත්‍රයේ සත්තක්කතු පරම සූත්‍රයේ මේ සූත්‍ර කීපයක් අපි දාලා තියෙනවා. ඒ සියලු සූත්‍රවල තියෙනවා පංචමේ භික්කවේ මේ කරුණු පහ පංචමේ කියේ මේ අනන්තරිය පාප කර්ම පහ යම් කිසි කෙනෙක් කළොත් අපායික නිරයික පරිකුප්ප අතේ කිච්ච එක ඒ පුද්ගලයා නියත වශයෙන්ම අතේ කිච්ච අර පොළොව බලාගෙන යනවා කියන එක තමයි මේක. දැන්ඔක සාහිත්‍යකාරයාගේ වචනේ පොළොව බලාගෙන අපායට ගියා කියන එක නමුත් අතේ පැගවෙන දෙයක් වගේ අය කාටවත් වෙනස් කරන්න බෑ මේ අන්තරික පාප කර්ම පහක් තියෙන මේ පහ තමයි මාතා ජීවිතාව රෝපිත තමන් බිහි කළ මවගේ ජීවිතය තොර කිරීම මව මරණයටපත් කිරීම පීතා ජීවිතා රෝපිත තමන් බිහි කළ පියාගේ ජීවිතය තොර කිරීම මරණයටපත් ඒ වගේම අරහා ජීවිතා රෝපිත අරහතුන් වහන්සේගේ ජීවිතය තොර කිරීම මරණයටපත් කිරීම හතරවෙනි එක තථාගතස්ස දුට්ඨේන චිත්තේන ලෝහිතං උප්පාද දුෂ්ට වූ පදුට්ට වූ සිතකින් පැරණි චේතනාවකින් ලෝතුරා බුදු කෙනෙකුගේ ලේ සෙලවි අර දේවදත්ත මෙයාගේ වැරදි චේතනාවකින් බුදුහාමුදුරුව මැරීමේ චේතනාවෙන් තමයි ගලපිරලා ලේ සෙලවුවේ නමුත් බුදුහාමුදුරුවන්ගේ කකුලට බේත් දානකොට ජීවක වෛද්‍යවරයා ලේසල වුණා ඒක අර පදුට්ට චිත්තේන නෙමෙයි ඒක යහපත් චේතනාවකින් තුවාලි හොඳ කරන්න මේ හතර තමයි මුල් හතර ඉතාමත්ම වැදගත් දේ තමයි සංඝෝ බින්නෝ බේතෝ කියන පස්වෙනි ආනන්තරික පාප කර්ම දැන් කවුරුත් බොහෝ දෙනෙක් අම්ම නැහැ තාත්තා නැහැ මිය පරලෝ ගිහිල්ලා ඒ වගේම අම්මව තාත්තව මරණයටපත් කරන්නේ අරහතුන් වහන්සේලා බොහොම හිඟයි අරහතුන් වහන්සේලා මරණයටපත් කරන්නේ කිසිසේත්ම ලෞතරා බුදු කෙනෙකුගේ දේශලවන්න බෑ ලෞතරා බුදු කෙනෙක් නැහැ නමුත් අද මේ ලංකාවේ මේ බුද්ධ භූමියේ මේ ධර්මදීපය කියන තැන දවස ගානෙම මේ ගිහි පැවිදි දෙපිරිසම මේ ධර්මය දේශනා කරන ලියන කරගන්නා ලොකුම ආනන්තරික පාප කර්මය තමයි සංඝෝ බින්නෝ බේදෝ. දැන් මේක මේ සංඝෝ බින්නෝ බේදෝ කියන මේ ආනන්තරිය පාප කර්මය පස්සකාලක අටුවාකාරයෝ මේකට වෙන අර්ථයක් දුන්න. මේ සංඝ බේදය කියන්නේ හාමුදුරු දෙනමක් බේද කිරීම, එක්කො පන්සල් දෙකක් බේද කිරීම, එක්කො නිකාය දෙකක් බේද කිරීම හෝ පුද්ගලයෝ දෙන්නෙක් බේද කිරීම කියන අදහසක් අටුවාවෙත් ආවා. මේක බුදුහාමුදුරුවන්ගේ කාලෙත් මේ මතයම තිබුණා. ඒ අනුව මේ ආනන්තරිය පාප කර්ම පහෙන් මේ අවසානම දේ මේ සංඝෝ බින්නෝ බේදෝ කියන එක පිළිබඳව එතා බුදුහාමුදුරුව ජීවමානව ඉන්න කාලෙම බොහෝ භික්ෂූන් අතර මේ පිළිබඳව සාකච්ඡාවක් ඇති වුණා. ඇති වුණාම බුදුහාමුදුරුවන්ගෙන් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇහුවා ප්‍රශ්නයක්. උපාලි කියලා හාමුදුරු නමක් බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකෙක් ඇහුවා බුදුහාමුදුරුවෝ ගාවට ඇහිලා මේක තියෙනවා ඔය දහවෙනි පිටේ සංඝ බේද සූත්‍රය කියලා අංගුත්තර නිකාය දශක නිපාතේ තියෙන සූත්‍රයක්. සංඝෝ බේදෝ සංඝෝ බේදෝ තිබන්තේ උච්චති කිට්ඨාවතානුකෝ බන්තේ සංඝෝ බින්නෝ බේදෝති. භාග්‍යවතුන් වහන්සේ බොහෝ අය මේ සංඝ බේදය කියන මොකක් කළොත්ද කොහොම කරද්ද මොන හේතුවක් නිසාද මේ සංඝ බේදය වෙන්නේ කියලා බුදුහාමුදුරුවන්ගෙන් ඇහුවා. උපාලි හාමුදුරුව ළඟට ඇහිලා මේ නොයෙකුත් අය කතා වෙන නිසා එයා බුදුහාමුදුරුවෝ ඉද උපාලි භික්ඛු භව කර කරන්නට ඇප කැප වෙලා කටයුතු කරන උපාසක උපාසිකා මහණමේන පිරිස අදම්මං ධම්මෝති දීපෙන්ති ධම්මං අදම්මෝති දීපෙන්ති අවිනයං විනයෝති දීපෙන්ති විනයං අවිනයෝති දීපෙන්ති අභාසිතං අලපිතං තථාගතේන භාසිතං ලපිතං තථාගතේනාති දීපෙන්ති එවගම භාසිතං ලපිතං තථාගතේන අභාසිතං අලපිතං තථාගතේනෝති දීපෙන්ති එවගම අනාචින්නම් තථාගතේන ආචින්නම් තථාගතේනෝති දීපෙන්ති ආචින්නම් තථාගතේන අනාචින්නම් තථාගතේනෝති දීපෙන්ති අපඤ්ඤත්තං තථාගතේන පඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති පඤ්ඤත්තං තථාගතේන අපඤ්ඤත්තං තථාගතේනෝති දීපෙන්ති දීපෙන්ති කියන වචනේ දහවරක් තියෙනවා මේක මේ සංඝ බේදය මේ ආනන්තරිය පාප කර්මේ වෙන ආගමිකේ බුද්ධ ධර්මයේ නොතන්න කෙනෙක් බුද්ධ ආගමේ නොවන කෙනෙකුට අතින් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි ඒ අය බුද්ධ ධර්ම දේශනා කරන්න යන්නේ බුද්ධ ධර්මයේ ලියන්න යන්නේ නැහැ. ඒ නිසා මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයම යම් කිසි කෙනෙක් ලියුවොත් පදපරම විදිහට පරිවර්තනය කළොත් පදපරම විදිහට ඒ වගේම වෙනත් භාෂාවකට පරිවර්තනය කරලා මෙන්න මේකමයි මේ මාගදී භාෂාවේ කියන තියෙන අර්ථය කියලා වැරදි අර්ථයක් පණ පිහිටවලා කිව්වොත් දීපෙන්ටි කියන්නේ පණ පිහිටවලා කියනවා මෙන්න මේකමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ දේශනා කරලා තියෙන්නේ මේකේ තේරුම මේකයි මීට වැඩිය වෙනසක් නැහැ කියලා වැරදි දෙයක් පණ පිහිටවලා කිව්වොත් අන්න එතෙන්දී දීපෙන්ටි වෙනවා. ඒ නිසා යම්කිසි මේ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා හැටියට පෙනී සිටින හෝ බුද්ධාගමී යම්කිසි කෙනෙක් හෝ මේ උතුම් බුද්ධ දේශනාව ධර්මය අධර්මය කළොත් ධර්මය අධර්මය කළොත් අධර්මය ධර්මය කළොත් මේ දෙකම වෙලා තියෙනවා විසුද්ධි මාර්ගය සහ විසුද්ධි මාර්ගය ගරුකොට ගුරුකොට පොත් ලිව් සියලුම අටුවාකාරයන්ගේ මේ පොත්වල. ඉතින් ඒක නිසා දැන් මේ බුද්ධ භාෂිතය ලපිටය අලපිටය අභාෂිතය කරලා ඒ වගේම අලපිටය අභාෂිතය බුද්ධ භාෂිතය කරලා මේක මේ වචනයක් ඇලපිල්ලක් කොම්බුවක් වැඩි කළොත් අඩු කළොත් වෙනස් කළොත් එකතු කළොත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ බුද්ධ දේශනාව ආචින්න දේශනාවක්. ආචින්න දේශනා පඤ්ඤපනා පට්ඨපනා විභජනා විවරණා උත්තානි කම්මන්. උත්තානි කම්මන්ති කියන්නේ මේ ලෝකෝත්තර නිවන සඳහා දේශනා කරපු දේශනාව ආචින්න දේශනාව. මේ ආචින්න දේශනාව අනාචින්න කනොත් අනාචින්න දේශනාවක් ආචින්න හැටියට පණ පිහිටවලා දේශනා කළොත් අනන්තරිය පාප කර්මයක් වූ සංඝ බේදය වෙනවා. දැන් මෙතන හොඳට කල්පනා කරගන්න ඕන බුද්ධ දේශනාවේ තියෙන්නේ මජ්ක්‍ධිමා පටිපදා කියන වචන තුනක්. මේ මජ්ක්‍ධිමා පටිපදා කියන්නේ මජ්ක්‍ධි කියන්නේ මත් 21කින් මත්වීම මා කියන්නේ මිදී නිදහසය. මේ මතෙන් මිදී නිදහස් වීම රාගමද ද්වේෂමද මෝහමද තව කුලමද බලමද නිලමද යොබ්බනමද රෝගමද මෙහෙම තියෙනවා මානමද බලමද මද 21ක්. මත් වෙන ස්වභාවයන් කරුණු 21ක් තියෙනවා. මේ මත් වීම සිදු වෙනවා නම් ඒක මජ්ජි. ඒ මත් වීමෙන් මිදි නිදහස් වෙනම අපමද. එනිසා නිවන කියන්නේ අපමද. මේ මතෙන් මිදි නිදහස් වෙන ප්‍රතිපත්තිය අනුගමනය කිරීම මජ්ජි මා පටිපදා. මේ මජ්ජිමා පටිපදා කියන මේ මාගදී භාෂාවේ වචන තුන සුද්ධෝ විකෘති කළා පරිවර්තනය කළා. මද කියන එක ඊට පස්සේ මැද කියලා. මද මැද කළා. ඒ වගේම මැද මාවට කළා. මිඩල් පාත් කළා. ඒ නිසා මද කියන එක මත්වීම මැද කියලා පරිවර්තනය කිරීම අර බුද්ධ භාෂිතය ලපිතය අලපිතය කිරීමක්. ඒ වගේම ආචින්න දේශනාව අනාචින්න කිරීමක්. ධර්මය අධර්මය කිරීමක්. මේ සියලු ආනන්තරිය පාප කර්ම කරගන්න. ඒ නිසා යම් කිසි කෙනෙක් අද වුණත් යම් තැනකදී මේ මැද මාවතක් මධ්‍යම ප්‍රතිපදාවක් මිඩල් පාත් මැදුම් පිළිවෙතක් ගැන කතා කරනවා නම් ඒක බුද්ධ ධර්මය විකෘති කිරීමක් බවට පත් වෙනවා. මේ බුද්ධ දේශනාවේ මේ බුද්ධ වචනවල තියෙන්නේ මජ්ජි මා පටිපදා. මා කියන එක සදහටම සහමුලින්ම මිදි නිදහස් වීම අපමද. මේ මිදි නිදහස් වෙන්න ඕන හිතේ මත්වන ගතිය. අර වේමත්තතාවේ. ඒ වේමත්තතාවේ තියෙන තාක්කල් ලෝකේ ජීවත් වෙනවා. ඉතින් ඒක නිසා අද මිනිසුන්ට මේ මැද මාවතක් ගැන, මිඩල් පාත් ගැන, මැදුම් පිළිවෙතක් ගැන කියා දෙනවා මිසක මේ මත්වීමෙන් මිදි නිදහස් වෙන ක්‍රමයක් කියා දෙන්නේ නැහැ. මේ මත්වෙන්නේ අර ප්‍රිය දේට ඇලීම කියන රාගයෙන්, අප්‍රිය දේට කැටීම කියන ද්වේෂයෙන්, ප්‍රියාප්‍රියතර වැරදිසේ මැනීම කියන මානෙන්, ඒ වගේම බලමදෙන්, කුලමදෙන්, ධනමදෙන්, තනතුරු මදෙන්, යොබ්බන මදෙන්, නිරෝගී මදෙන්, මේ වගේ මේ මත් නිසා. මේ මත් වෙන්නේ පුද්ගලයෝ. මේ මත් වෙන හැම මොහොතකම නිවන වැහෙනවා. මත්කම මත අලුතෙන් උපදිනවා. ඉතින් ඒක නිසා මේ මජ්ජි මා පටිපදා කියන එක බුදුහාමුදුරුව සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රයේ මේ මා මඤ්ඤති හැටියට 124 ආකාරයකින් මේ මදෙන් මත්වීමෙන් මිදී නිදහස් වීම විග්‍රහ කළා. නමුත් දැන් අද සියලු දෙනා මැද පාරක් මාවතක් මිඩල් පාත් හොය හොයා අතරමං කරලා අසරණ වෙලා යනවා. ඔය ධම්ම පාසල් වල, පිරිවෙන් වල, බුද්ධාගමේ පන්ති වල, පොත්වල, සියලු තැන් වල හාමුදුරුව බණ කියන්නේ අද හවසට බණ අහන්නකෝ කියන්නේ මොකද්ද? මැද මාවත, මැදුම් පිළිවෙද, මධ්‍යම පිළිවෙද. මේ බුදු හාමුදුරුවන්ගේ ධර්මයක් නෙමෙයි. එහෙම එකක් නෑ. බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මජ්ජි මා පටිපදා. මා කියන්නේ සහ මුලින්ම සදාටම මිදි නිදහස් වෙන්න ඕන. මොකින්ද? අර මදී මත්වීමෙන්. ඉතින් ඒක නිසා මේක දැන් මිනිස්සු මෙහෙම එකක් දන්නේ නැහැ. ඒක නිසා දැන් සියලු මිනිස්සු වැරදි පාරකට යොමු කරලා තියෙනවා. මේ අනන්තරිය පාප කර්ම කරගත්තා. ඒ වගේම අර අනිච්ච දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය ඒක අචින්න දේශනාව ඒක අර නිට්ටයි සුඛයි ආත්මයි කියලා එවගම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා පරිවර්තනය කරලා තියෙනවා ඒක නිසා දැන් මිනිස්සු අතරමං කරලා තියෙනවා අතරමං වෙලා තියෙනවා ඒ වගේම භව කියන එක භවය කියලා යන්නක් එකතු කළා කුසලස්ස කියන එක කෞසල්‍ය කියලා සංස්කෘත වචනයක් දාලා විකෘති කළා තියෙනවා ඒ වගේම සති අසති කියන වචනේ කාටවත් නොතේරෙන ස්මෘතිය කියන වචනයකට පරිවර්තනය කරලා විකෘති කළා තියෙනවා තව කට්ටොත් එක වචනයක් දෙකක් නෙමෙයි ත්‍රිපිටකයේ හැම පේළියකම හැම වචනිකම පරිවර්තකයෝ හැම තැනකම මේ අනන්තරිය පාප කර්මය කරගෙන පොත් ලියනවා දහම් දේශනා කරනවා ඉතින් ඒක නිසා අපිට මේ ධර්ම දේශකයන් වහන්සේලා ගැන මේ ගිහි පැවිදි පින්වතුන් ගැන පොත් ලියන දේශනා කරන ලොකු අනුකම්පාවක් ඇති වුණා අර බුදුහාමුදුරුවෝ කිව්වාගේ අනුකම්පං හිතේසී කියන එක. ඒ නිසා මේ කරුණ මේ ආනන්තරිය පාප කර්මය සිදුවෙන හැටි මේ ධර්මතාවය අපි මේ ලෝකයට මේ විශේෂයෙන්ම මේ බුද්ධාගංකාරයෝ කියලා මේ බුද්ධාගමේ පොත්පත් ලියන බුද්ධාගම කියලා ඔය පෝය දවස්වලට පසළොස්වක පෝය දවස්වලට සියලු තැන්වල රේඩියෝ ගුවන් විදුලි ඔය චැනල් වල බෞද්ධ චැනල් තව නොඑක් චැනල් තියෙනවා මේවා දේශනා කරන සියලු දෙනා මුදලක් ගන්න සල්ලි ටිකක් ගන්න මේ ධර්මයේ විකෘති කරලා ප්‍රතිලාභයක් සඳහා ධර්මයක් විකෘති කරලා තමන්ගේ නිවනත් අහගෙන අනුන්ටත් වැරදි දෙයක් මතු කළා වැරදි පාරක් පෙන්වීම ආනන්තරික පාපකර්මය. ඉතින් ඒක නිසා ඒ අය හරියට මේ ධර්මය ඔය කොහෙන් හරි පොතකින් ටියුෂන් කඩේකින් කාගේ හරි මතයකින් ඉගෙන ගත්ත දෙයකින් මෙහෙම දේශනා කරලා මේ ආචින් දේශනාව අනාචින්න කරලා අර අත්තතාපන පාපය සහ පරත්තතාපන පාපය කියන දෙක බලවත්ම පාප දෙකක් ඒ වගේම අනන්තරිය පාප කර්මයක් කරගත්තොත් ඒකත් ගෙවන්න වෙන්නේ ඒ අය. ඉතින් ඒක නිසා ඒ අයවත් මුදවා නිදහස් කර ගැනීමේ පිරිසිදු චේතනාවෙන් ඒ අයටත් මේ ධර්මය යථාපරිදි යථාභූත ඥාන දර්ශනයෙන් දැකගෙන මිසක් මේ අනුමානයෙන් ඉගෙනගත්කමින් උගත්කමින් දේශනා කිරීම වරදක් වෙන බව තේරුම් කරලා දෙන්නයි මේ සංඝවේද සූත්‍රය අනන්තරික පාප කර්මයක් වන බව පැහැදිලි කරලා තියන්නේ. ඉතින් ඒක නිසා සෑම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ අනන්තරිය පාප කර්මය අබෞද්ධයෙක් අතින් වෙන්න හුඟක් අමාරුයි. මොකද හේතුව අබෞද්ධයෝ වෙන ආගමිකයෝ කිසි දවසක මේ උතුම් ධර්මය මේ විදිහට වැරදියට ලියන්නේ හෝ දේශනා කරන්නේ හෝ කරන්න යන්නේ හෝ නැහැ. මේක කරන්නේ මේ ලේබල් උපන්න සහතිකයේ බුද්ධාගම කියලා තියෙන නාමික බෞද්ධයෝ අති. ඒ වගේම මේ ආනන්තරික පාපකර්මය වැඩියම සිද්ධ වෙන්නේ පොය දවස්වල. ඒකයි ලොකුම කනගාටුව. ආනන්තරික පාපකර්මය වැඩියම සිද්ධ වෙන්නේ මේ සංඝ බේද කිරීම මේ සංඝෝ බේදෝ බින්නෝ කියන්නේ සංඝ කියන්නේ මේ සංසාර සම්බන්ධතාවය ගහලා බිඳලා දාලා සංඝක සංඝම් කරන්න බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය. ඒ නිසා ධර්මය වැරදි වුණොත් වැරදි කළොත් සංඝෝ භින්නෝ බේදෝ වෙනවා. ඉතින් ඒක නිසා මේ හාමුදුරන්ට කොහෙවත් සංඝ කියලා නැහැ. හාමුදුරන්ට කියලා තියෙන්නේ භික්ඛු ශ්‍රමණ. මගඵලලාභීන් සංඝ කියන්නේ. හැබැයි මගඵලලාභී වෙන්න උපකාර වෙන ධර්මය තමයි සංඝෝ සංඝම්. ඒක භින්න කෙරුවොත් මගඵල ලැබීම නවතිනවා. ඉතින් ඒක නිසා සංඝ වේදේ කියන්නේ ධර්මයේ විකුට්ටි කරලා අර සංසාර සම්බන්ධය ගහලා බිඳලා මේ මගඵල ලබන්නට උපකාර වන ධර්මය ભેද කළොත් භින්න කළොත් විනාශ කළොත් විකුර්ති කළොත් මේ සංඝෝ භින්නෝ ભેදෝ කියන තත්වයට පත් වෙන බව තේරුම් ගන්න ඕනේ. බුද්ධ දේශනාවේ කොහෙවත් නැ සංඝ කියලා මේ භික්ඛුන්ට. සංඝ කියන්නේ මගඵල ලැබූ අයට සංසාර සම්බන්ධය සහමුලින්ම ගසා බිඳ දැම්මු අය සංඝ. දැන් අපි දානයක් දෙනකොටත් භික්ඛු සංඝස්ස දේම කියලා දෙපිරිසකට දෙනවා. භික්ඛු දානය කියන්නේ එකක්, සංඝ දානය කියන්නේ තව එකක්. සංඝ දානයක් වෙන්න නම් සංඝ කියන තත්ත්වයට පත් වූ මගඵලලාභීන් එක්කෙනෙක් හෝ ඉන්න ඕනේ. එහෙම වුණොත් භික්ඛු සංඝස්ස දීම කියන්න පුළුවන් ඒ දානය සංඝික දානයක් වෙනවා. නමුත් සංඝ කියන එක කිසිම කාලයක කිසිම තැනක බුදුහාමුදුරුවෝ මගඵලලාභීන්ට මිසක භික්ඛූන්ට හෝ ශ්‍රමණ බමුණන්ට හෝ පාසක උපාසිකාවන්ට හෝ සංඝ කියලා නැහැ. නමුත් යම් කෙනෙක් මගඵලයක් ලැබුවොත් අවමාසයෙන් සෝතාපට්ටි ඵලයට වත්පත් වුණොත් ඒ උත්තමයා සංඝ කියන නම යොදන්න පුළුවන්. එනිසා සංඝ වේදය කියන්නේ පුද්ගලයෝ දෙන්නේ හෝ පන්සල් දෙකක් හෝ වේද කිරීම නෙමේ. මේ උතුම් ධර්මය අර නිවන් මඟ ලබන්නට සංසාර සම්බන්ධය ගසා බිඳ දමන්නට උපකාරක ධර්මය ભેද කිරීම, භින්න කිරීම, විකෘති කිරීමයි. එනිසා අර වැරදි වචන, වැරදි පරිවර්තන, පද පරම විදිහට වෙනස් කිරීම, ඡන්දස් වෛදික භාෂාවෙන් මේක ලිවීම, විග්‍රහ කිරීම, විස්තර කිරීම සියලු තැන්වල මේ සංඝ ભેදය සිදු වෙනවා. යම් කිසි භික්ඛුන් වහන්සේ කෙනෙක් දේශකේ මේ උතුම් ධර්මය බුද්ධ ධර්මය දේශනා කරනකොට බොහෝ හාමුදුරුවෝ ඔය ගුවන් විදුලිය රේඩියෝ වල චැනල් වල මේ සංස්කෘත අර සුංගාරාත්මක සංස්කෘත ශ්ලෝකයක් එහෙම නැත්නම් ඡන්දස් වෛදික වචන පිළක් ප්‍රකාශ කරලා බණ දේශනා සංස්කෘත පාඨයක්. ඒක සහ මුලින්ම මේ බුද්ධ භාෂිතය විකෘති කිරීමක් බව තේරුම් ගන්න ඕන. බුදුහාමුදුරුවෝ විනය නීතියක් පනවලා තියෙනවා ඡන්දස් වෛදික භාෂාවෙන් මේ ධර්මය දේශනා කරන්න බෑ. ඉතින් ඒක නිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න ඕන මේ සංඝ වේදය කියන්නේ මෙන්න මේ මාර්ගය වැහිම, ධර්මය විකෘති කිරීම, මේ සංසාර සම්බන්ධයෙන් මිදී නිදහස් වෙන්නට තියෙන පාර වැසීමයි සංඝ වේද සූත්‍රයෙන් දේශනා කරලා තියෙන. බුදුහාමුදුරුවම මේක කියපු දෙයක්, මම කියන දෙයක් නෙමෙයි. මේක ත්‍රිපිටකයේ තියෙනවා, අංගුත්තර නිකායේ දසක නිපාතේ සංගබේත සූත්‍ර ගණනාවක් තියෙනවා. මේවා කවුරුත් කියවලා මේ ආනන්තරිය පාප කර්මෙන් මිදී නිදහස් වන දෙක මිදී නිදහස් වන්නට කටයුතු කරන ලෙස කාරුණිකව හැම කෙනෙකුගෙන්ම විශේෂයෙන්ම බෞද්ධ පොතපත් ලියන බුද්ධ ධර්මී කියලා දේශනා කරන දේශකින් වහන්සේලාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ අයවත් මේ ආනන්තරික පාප කර්මයට පත්වීමෙන් වලක් මුදවා ගැනීමේ පරම පවිත්‍ර චේතනාව. හොඳයි, එහෙනම් දැන් මොනහරි ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් 4:10 තව පැයක් තියෙනවා. බාහි කාල 20 වෙනකම් පුළුවන්කම් තියෙනවා. දැන් හෙටත් තව පැය එකහමාරක් විතර තියෙනවා. අදත් තව පැයකුත් විනාඩි 5ක් විතර තියෙනවා. මොනහරි ප්‍රශ්නයක් කාට හරි අහගන්න තියෙනවා නම් අහන්න අවස්ථාව.
ගෞරවනීය ස්වාමීන් වහන්සේ, අද සම්මතයක් විදිහට අපි බොහෝ දුරට මරණය පිටේලා තියෙන ස්වාමීන් වහන්සේලා පන්සල් ආගෙදට ගෙන්නගෙන ධර්ම දේශනා පවත්වනවා. මේ අවස්ථාවේ කරන ධර්ම දේශනාව සමහර වෙලාවට සංඝ බේදයක් සිද්ධ වෙන පුළුවන් මේ යනවා. ඉතින් ඒක අපිට පාරවල් ක්‍රීල් කියන එකයි දැනගන්න ඕනේ.
දැන් මෙහෙමයි, දැන් ඔය මහත්තුරු කරන්නේ දැන් සම්මත සමාජ චාරිත්‍රයක් වාරිත්‍රය, ඒක සම්මතය. නමුත් අර ධර්මයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ අර සමාජ සේවයක් කරන එක එකක්, එහෙමත් එකක් කරනවා. ඒ සමාජ සේවයට අමතරව මේ ධර්මයක් දේශනා කරලා කියනවා, ධර්මා දේශනා කරලා වැරදි වචනයක් පාවිච්චි කරන අර බුද්ධ භාෂිතය ලපිතය අලපිතය අභාෂිතය කළු. ආචින්න දේශනාව අනාචින්න කළු. ධර්මය අධර්මය කළොත් ඒක නිසා මේකට තමන් එච්චර වග කියන්න ඕනේ නෑ. නමුත් ඒ දේශනා කරන ස්වාමීන් වහන්සේ නම් මේක පණ පිහිටවල කියන්නේ දීපෙන්. ඒ පණ පිහිටවල කියන පුද්ගලයායි දීපෙන්ති කියන එකෙන් වරද කරට ගන්න වෙන්නේ, ණය වෙන්නේ, වරද කරගන්න. ඒක නිසා විශේෂයෙන්ම මේ අනුමාන දැනුමෙන් ඥානේ උගත්කමින් පාඩම් කරගත්ත දෙයින් මේ බණ කියන්න හොඳ නැහැ. බව නසනදී මිසා බහ කිව්වත් බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ වෙන. දැන් හුඟක් අය කියන්නේ බහ. බහ කියන්නේ මොකද්ද? බව හදනදී පැවැත්ම පවත්වගෙන යනවා කියන්නේ රාගය ද්වේෂය මෝහය පවත්වගෙන යනවා. ඒකට කියනවා ඒක බහ. බව නසනදී කියන්නේ බන රාගය ද්වේෂය මෝහය හිටෙන් උදුරාගෙන. අර අකුසලං උප්පාපෙත්වා කුසලේ පටිත්තාපේ තම බණ. එම් නැන්නම් ඒක බණක් වෙන්න බා. විශේෂයෙන්ම බණ කියන අය අතිනුත් මේක වෙන්න පුළුවන්. පොත් ලියන අය අතින් මේක බලවත්ය වෙන්න පුළුවන්. ඒකයි වරද. පොත් ලිව්වහම මේක එක පරම්පරාවකට නෙමෙයි. තේරුණාද? දැන් විසුද්ධි මාර්ගය ඇතුළු පොත් ලියපු බුද්ධ සාමුදුරුව මේක විකෘති කළා, වෙනස් කරලා දැන් අවුරුදු 1300ක් වෙනවා. දැන් ඒ කාලය තුල ජීවත් වෙච්ච මහාන වෙච්ච බොහෝ දෙනෙකුගේ මඟපල නැති වුණේ, මඟපල ලබන්න තිබුණු ධර්මය දැන නොගන්නට ලැබුණේ, පෙරදි ධර්මයක් දැනගත්තේ තේරුම් ගත්තේ මේ විකෘති කිරීම නිසා, මේ සංඝ ભેද යකිරීම නිසා. ඒ වගේම විසුද්ධි මාර්ගය ගුරු කොට ගරු කොට රේණුකානේ හාමුදුරුව පොත් 20-30ක් ලියලා සියලු දේ සිංහල මිනිස්සු අත දහම් පාසල්වල පිරිවෙන්වල ගෙවල්වල නිර්දේශ හැටියට බුද්ධ ආගම පොත් හැටියටත් තියෙනවා. සියලු තැන්වල සංඝ ભેදය වෙලා තියෙනවා, බොහොම ගැඹුරින් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගුරු කොට ගරු කොට දැන් පරම්පරා ගණන මේ ධර්මාධර්මී කළ බුද්ධ දේශනා බුද්ධ ලපිටේ වාසිත ලපිටේකට. ඒ වගේම තව හුඟක් ලේඛකයෝ මේ මේ බුද්ධාගම් කාර්යෝ මිසක් පිටමිනිසු මේවා කරලා නැහැ. ඉතින් ඒක නිසා අර කාලාමා සූත්‍රයේ තියෙනවා මා සමනුන ගරුති කිය. අපි අර ශ්‍රමණෙන් හැටියට ගරු කරන අයම තමයි මේ අගරු වැඩ නගරු වැඩ කරලා තියෙන්නේ. ඒවන් මිනිස්සු අර පණ පිහිටවල කියලා තියෙන්නේ. ඒකයි දීපෙන්නේ. ඉතින් ඒක නිසා ඒ මිනිස්සු හිටනවා නොදන්නාකම අඥානකම නිසා මේ දීපු ඒවා බොහොම හරි මේවා තමයි මාර්ගය කියලා. නමුත් ඒවැමයි මේ මාර්ගය වහලා විකෘති කළා, වචන වැරදියට අරගෙන කියවලා දාලා තියෙන්නේ. ඔය මහත්ය ගී මේ පිරිද්දේශකෙද්ද ගී ඔව් ඒක ඇත්ත. දැන් සංගීත ස්වරයෙන් පිරිද්දේශනා කරනවා නම් ඒක සුංගාරාත්මක සංගීත ස්වරයක් එන්නේ. ඒකෙන් ධර්මය ඒක අර ආනන්තරිය පාප කර්මයක්ම වෙන්නේ නැහැ. නමුත් ඒකේ වෙනවා වෙන අර සංගීති සූත්‍රය කියලා බුදුහාමුදුරුවෝ සූත්‍රයක් දේශනා කළා. ඒකේ තියෙන්නේ වෙන පාප කර්ම. අනන්තරිය පාප කර්මේ තරම් බලවත් නැහැ. නමුත් එතනත් යම් පාපයක් සිද්ධ වෙනවා. ඉතින් දැන් ඔය පිරිත් කියන එක පරිත්ත තියෙන්නේ සත්‍යයනා කර කර ඉන්න පමණක් නෙමෙයි. මේක තියෙන්නේ මේ අනුගමනය කළ යුතු පිළිවෙතක් ප්‍රතිපදාවක් භාවිතයට ගත යුතු සහ අත්හැරිය යුතු දේවල්. ඒක තේරුම් නොගෙන අද පුරුද්දක් පුහුණුවක් වෙලා තියෙනවා පිරිත් කියලා සජ්ජායනා කළා විතරක් නිවන් දකින්න. මේ ලංකාවේ ලෝකේ කොහේවත් මුළු දැන් අවුරුදු අපි හිටමුකෝ ගී මාත්‍යෙක් ඔය මාත්‍යා හෝ පැවිදි කෙනෙක් හෝ අවුරුදු 18 ඉඳන් අවුරුදු 60-70 වෙනකන් අවුරුදු 50ක් පිරිත් කිව්වා. එක ශේෂයකින්වත් වැඩක් වෙලා නැහැ. එක භාවිතයට ගත්තේ නැත්නම් අර වෙද මහත්තයාගේ වේචීට්ටුව කියවා කියවා වේචීට්ටුවට වැඳ වැඳ හිටියා වගේ තමයි. ඉතින් ඒක යෝ ධම්මෝ යෝ විනයෝ සෝභාසිතබ්බෝ නැ ධම්ම විනයේ ගාදන්ති නැ ඔය පිරිත එක දවසක්වත් එකවරක්වත් නොකිව්වොත් නොකිව්වත් මේක හරියට ආනපාන සති සමාධිය හැටියට තීනි දුස්චරිතය අත්තර දාලා තීනි සුචරිතේ යෙදුනන එතන ධම්ම විනේ ගාතන්. ඉතින් ඒක නිසා ජීවිත කාලයම පිරිත් කිව්වයි කිව්වා එච්චර වැඩක් වෙන්නේ නෑ. මේ භාවිතයට ගත්තේ නැත්නම් භාසීයාසි නැත්නම් නැ කිවීම නතර කරන්න එපා කියන දැන් කටපාඩම් කරගත්ත එක දැන් භාවිතයටත් ගන්න. දැන් වෙද මහත්තයාගේ බේත් සීට්ටුව හොඳට පාඩන්නේ. දැන් මොකද කරන්න ඕනේ? බේත හොයාගෙන හදාගෙන බොන්න. එතකොට හරි. ඒවා ඉතින් පුළුවන්කම තියෙනවා. අර කරුණු හතර තියෙනවනේ තමන් අතින් මේ ධර්මයට යම් දැන හෝ නොදැන හෝ වරදක් පාපයක් වෙලා තියෙනවා නම් කමා කර ගැනීමෙන් අපිට පුළුවන්කම තියෙනවා. අර පාතිමොක්ක සංවරය පිහිටන් කටයුතු කර.
දේශනා කළාට පස්සේ අපි රටේ ඉතරන්නේ සංස්ක ලෝකයේම බෞද්ධයෝ පැවිදි ඒ ධර්ම දේශනා අවස්ථානයේදී මොනවහරි පිළිතරක් පූජා කරනවා. ඉන්නේ යම් වැරද්දක් තියෙනවා කියලා
පිරිකර පූජා කිරීමේ පිරිකර පූජා කිරීමේ වැරද්දක් නැහැ. නමුත් ධර්මාසනයේදී පිරිකර පූජා කරනවා නම් ඒකේ පොඩි වැරද්දක් වෙනවා. ඒක නිසා ධර්මාසනයෙන් පහළට බැස්සාම ගිලම්පස ගන්න එක්ක දානශාලාවේදී ඒක ධර්මාසනය නෙමේ. එතෙන්දී ඕන පිරිකරක් පූජා කරන්න පුළුවන්. දැන් මෙතෙන්දී මේ මම ධර්මදේශනා කරන කිසිම තැනකදී ධර්මදේශනාවක් අතරතුරු හෝ ධර්මදේශනාව අවසානයේ හෝ කිසිම පිරිකරක් පාරගන්නේ නැහැ. හැබැයි ධර්මදේශනාව ඉවර කරලා ගිලම්පස ගන්න ගිය වෙලාවක හෝ ධර්මාංශණයෙන් බැහැලා දානශාලාවට ගියාම හෝ පින්වටෙකුට තියෙනවා නම් පිරිකරක් පූජා කරන්න ඒ අවස්ථාවේ පිරිකර පූජා කළාම ඒකේ වරදක් නැහැ. නමුත් දැන් අර කිංති සූත්‍රයේ තියෙන අර සිව්පස්සේ සඳහා චීවර හේතුව, පිණ්ඩපාත හේතුව, සේනාසන ගිලාන ප්‍රත්‍ය හේතුව න කෝ පන ගෝතමෝ සමුනෝ ධම්මං දේසේ. මේකේ පැහැදිලිව තියෙන්නේ මේ කිංති සූත්‍රයේ මේ ධර්ම දේශනා කරන ධර්මාසනය පිරිකර පූජ කරන්නට භාවිතා කරන්න හොඳ නෑ. නම් ඒ ධර්මාසනයේ ධර්ම දේශනා කරලා අවසන් වුණාට පස්සේ ධර්මාසනයෙන් බැස්සහම ගිලම්පස ගන්න වෙනත් තැනක දෙගත්තහම පිරිකරක් පූජ කළාට වරදක් නෑ. දානශාලාවේදී පිරිකරක් පූජ කළාට ඒක වරදක් නෑ. නෑ ඒක වැරදි නෑ. නමුත් ඇත්ත වශයෙන්ම මේ මාගදී වචනවල හරියටම අර්ථය තේරුම් ගත්තොත් පමණයි අර බය බයෙන් විරාන්ත නොවි බයෙන් මිදී ආත්ම ශක්තියක් ආත්ම විශ්වාසයක් ආත්ම ධෛර්යයක් ඇති වෙන්නේ. දැන් ඔය මාගදී වචන දජග්ග සූත්‍රය ඕන තරම් කියනවා. නමුත් කිව්වට ඕකේ මේ කරගන්න ඕන දේ අර්ථ ධර්ම නිරුක්ති කිසි දෙයක් ඔය මිනිස් දන්නේ නැහැ. දජග්ග සූත්‍රය කියවන මිනිස්සු දන්නෙත් නැහැ, අහන මිනිස්සු දන්නෙත් නැහැ. මේකෙන් කොහොමද අර බයෙන් මිදී නිදහස් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා මේ බයෙන් මිදී නිදහස් වෙන්න නම් තමන්ගේ හිතේ ඔය කියන රජක සූත්‍රයේ තියෙන රාගය ද්වේෂය මොහේ හිතෙන් අයින් කරගෙන හිත පිරිසිදු කර ගැනීමෙන් මේ බයෙන් මේ මිදී නිදහස් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ බය කියන එක තියෙන්නේ රාගය ද්වේෂය මොහේ කියන කෙලෙස් කටි නිසා උපදින හේතුවක් නිසා උපදින ඵලය. අපිට පුළුවන් වෙන්න ඕන මේ පිරිත තියෙන කරුණු කාරණා තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කරලා අර හිතේ තියෙන බය අයින් කරගන්න රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් මිදී නිදහස් වෙන්න. ඉතින් ඒක පොඩි පැහැදිලි කිරීමක් හරි කරලා දජංග සූත්‍රය කියනවා නම් ඒක ඇත්ත වශයෙන්ම මේ ළමයින්ට දහම් පාසල් වලදී බුද්ධ ආගම පොතේ මේ ධර්ම දේශනාවලදී මේ දජංග සූත්‍රයේ ඒ නිවැරදි අර්ථය කොහොමද මේ බයෙන් තුන්හී භාවයෙන් මේ බය මේ වලින් මේ හිතේ ඇති වෙන බයෙන් මිදී නිදහස් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක අර සංජායනා කරගෙන ගියාට වේගෙන් මේකෙන් මිනිසුන්ට මේක තේරුම් ගන්න බෑ. ඒ විතරක් නෙමේ, දැන් අපි මලක් පූජ කරනකොට හරි මේ දරුවෝ ළමයි දන්නේ මේ ගාථාවේ තියෙන අර්ථය. මේකේ තියෙනවා ඉතාම ගැඹුරු අර්ථයක්. මල් පූජ කරනකොට පුප්පම් මිලායාති යතායි ධම්මේ කායෝ තතායාති විනාශභාම. මේ පිපුණු මල පරවිලා මලායාති මිලා යනවා වගේ යතා ධර්මය පරම ධර්මය මේ ශරීර කූඩුවත් කායෝ තතායාති විනාශභාම. මේ අනිච්ච දුක්ඛ අනාත්ම මෙනෙහි කරලා නිබ්බිදා වෙන්න කියපු මල් පූජ කරන ගාථාවක්. ඉතින් දැන් ළමයි මල් පූජ කරනවා, ඒ මලේ සුවඳ වගේ තමන්ට සුවඳ ලැබේවා, පාට වගේ වර්ණවත් වේවා, පැහැපත් වේවා කිය කියා මල් පූජ කරන්නේ. ඉතින් ඒක නිසා මේක ගාථාවේ තියෙන වරදක් නෙමේ, මේ ඉගැන්වීමේ තියෙන වරදක්. ඒ නිසා මේ ගාථාවන් නියම නිවැරදි ආකාරයට අර්ථ ධර්ම නිරුක්ති සහිතව පොඩි කාලේ දරුවන්ට උගන්වන්න දහම් පාසල්වල කටයුතු කරන්න ඕනේ. ඒ වෙනුවට කරන්නේ ඔය අද්භූත ආශ්චර්යවත් සුංගාත්මක අර ලලිත විස්තරේ දිව්‍ය අවධානී තිබුණු අභව්‍ය ආශ්චර්යමත් වැරදි සංස්කෘත පොතක තිබුණු දේ අද දරුවන්ට දහම් පාසලේ ඔක්කොම උගන්වන්න. ඒක නිසා ධර්මය අධර්මය වෙලා තියෙනවා. බුද්ධ භාෂිතේ ලපිටේ අලපිටේ වුණා. කරන්න ඕනේ දේවල් තියෙනවා. කරන්න ඕන දේ තමයි දරුවන්ට හේතුවක් කළොත් හේතුව යහපත් නම් ඵලය යහපත්. හේතුව කියන්නේ මොකද්ද? හේතුව අයහපත් නම් වැරදි නම් ඵලය අයහපත්. අපල කියන්නේ ඒකයි. මේක කියා දුන්නම් අඩුගන්නේ හේතුඵල ධර්මය. හේතුඵල ධර්මයේ පිහිටා ණය විනයට සසඳා ගලපා බලා කටයුතු කරන එක අවමාසයෙන් අඩුමාසයෙන් ඔය දහම් පාසල් වල කියා දුන්නා නම් විශේෂ නිර්දේශයට ඇතුළත් කළා නම් ඒකම පොඩි කාලේ නියම නිවැරදි ධර්මයක් වෙනවා. නමුත් අර බුද්ධ චරිතයක් අලුතෙන් හදලා වැරදි දෙයක් හදලා වැරදි අභව්‍ය අද්භූත ආශ්චර්ය දේවල් ළමයින්ගේ හිතට පොඩි කාලේ දානවා. දැන් ළමයි දන්නේ අර ගෑනු තුන් දෙනේ තණ්හා රති රංගා කියලා බුදුහාමුදුරුව බුදු වෙනකොට ඇහිලා නැටුවා කියලා. ඉතින් මේවා මොන තරම් වැරදි දේවල්ද ළමයින්ට උගන්වන්නේ? ඈ මේ කොහෙද මේ තණ්හා රති රංගා කියන්නේ? තමන්ගේ හිතේම ඇති වුණු කෙලෙස් රාග දේශ මොහ තුන තණ්හා රති රංගා. ඇතු වෙන මොකක් නෙමෙයි. ඇයි අඩු ගානේ අවමාසයෙන් ඔය බුද්ධාගම පුතේ ඕකවත් කියා දෙන්නේ නැහැනේ. ඕකවත් කියා දෙන්න තරම් මොලයක් මේ බුද්ධාගම පුතේ උගන්වන අයට නෑ. ලියපු අයට විශේෂ දේශ කරපු අයට නෑ. ඉතින් මේ වගේ අග ඉඳන් මුලටම ඔය දහම් පාසල් පොත ගත්තොත් අග ඉඳන් මුලටම තියෙන්නේ අද්භූත ආශ්චර්ය වැරදි ධර්මීය අධර්මීය කරපු ඔය සංඝබේද සූත්‍රයට අදාළ බොහෝ දේවල් ඔය දහම් පාසල් පොතේ මං මුන්නම් මුලින් ඉඳන් අගටම පෙන්නලා තින්නම් මේ වෑනුයි මේක වෙන්නේ කියලා. දැන් ප්‍රශ්නයක්
තියෙනවා. දැන් අපි මොන තැනේ ඉන්නේ බොහෝ දෙනෙක්. අවස්ථාවදී කරන්නා වූ මේ ආගමේ චාරිත්‍රයක් වශයෙන් බෝධි පූජා බුද්ධ පූජා පවත්වනවා. මේ අපි යන දහම් මාර්ගයට අනුව යැදුම් පිටුම් යැදුම් සැතුම් නවත් කළා මේ මාර්ගය යන්න ඕනේ. ඒක බෝධි පූජාව යැදුම් සැතුම් වලට අයිති වෙනවා.
නෑ දැන් කොයි ඕ දැන් මේ බෝධි පූජා පැවැත්වීම හෝ බුද්ධ පූජා පැවැත්වීම හෝ අර වැඳුම් පිදුම් පැතුම් යැදුම් වෙනවට අපිට කරන්න පුළුවන් කරන්න පුළුවන් වෙනවා ඒක නිවැරදි ආකාරයට. ඉතින් ඒක නිසා දැන් අද මේක යදින්න තමා බෝධි පූජා කරන්න ඉල්ලන්න යදින්න ප්‍රාර්ථනා කරන්න ඒකයි වැරද. නමුත් බෝධි පූජා කිරීම බුදුහාමුදුරුවම අනුදැන වදාලා. බුදුහාමුදුරුවම කිව්වා උද්දේශික ශාරීරික පාරිභෝගික දේවල් වලට යම් වැඳුම් පිදුම් කරන්න කියලා. නමුත් අද කරන්නේ ඒක නෙමෙයි. ඒ විදිහට නෙමෙයි. නමුත් අපි බෝධි පූජාවක් කරනකොට ඒ අපි සිහිපත් කරගන්න ඕන ඇයි මේ ඇහැට උගහට අපි බෝගහ කියන්නේ. එතනින් පටන් ගන්න ඕන. මේක ඇහැට උගහ බුදුහාමුදුරුව බව උදුරා තමලා නික්ලේශී බවට පත්වෙන්නට උපකාර වූ වෘක්ෂයක් හැටියටයි මේක බෝධි වෘක්ෂය උනේ. අඩුගානේ මේකවත් කියා දෙන්න ඕන. ඉතින් ඒක නිසා ඒ හැටු වෘක්ෂය මුලදී එදා බෝසත්තුමා මේ රාග ද්වේෂ මෝහ උදුරා දාලා නික්ලේශී බවට පත්වීම අපි ඒ බෝධි මූලයේදී සිහිපත් කරන්න ඕන. අපේ හිතේ ඒ රාගයෙන් තොර ද්වේෂයෙන් තොර මොහයෙන් තොර විනාඩි පහක් ඇති කරගෙන අපි ඒ බුද්ධ ශක්තියට අනුගත වෙලා සත්‍යක්‍රියාවක් පතුරවලා මුළු විශ්වයටම ඒ සත්‍යක්‍රියාව බලය සත්‍යක්‍රියාව බලය පතුරවන්න ඕන. ඒකයි බෝධි පූජාව. ඒ බෝධි පූජාව නිසා තමන්ට බුද්ධ ශක්තියක් ලැබෙනවා. බව උදුරා දමන්නට උපකාරක බලයක් ලැබෙනවා. ඒ අනුව විශ්වයට මේ යහපතක් වෙනවා. නමුත් දැන් උගන්නලා තියෙන්නේ අර භෝගාගාවට ගිහිල්ලා ගුරුගේ අපල, සෙනසුරු අපල, ඔය ඔන්න වගේ ග්‍රහ අපල වලින් මිදී නිදහස් වෙන්න. බලන්න කොයි බෝධි පූජාවක් අද හවස net FM එකට කන් දීලා එක්ක සිරසේකට කන් දීලා බලන්නකෝ. ඒ වගේම ඔය අනිකුත් channel වල ගුවන් විදුලි වල බෞද්ධ channel එකෙත් බෝධි පූජා තියෙන හොඳට කන් දීලා බලන්නකෝ මොකද්ද මේ කපුරාලලගේ වැඩේ කියලා. මේක කරන්නේ මොකද්ද? කපුරාලලගේ වැඩ. ඉතින් මේවා බුද්ධ දේශනාව නෙමෙයි. ඒවා යදුම් යාඥා. ඒවා දේව සංකල්ප. ඒවා හිඟා කෑම. යාඥා කියන්නේ හිඟනවා, යදිනවා. කාගෙන්ද යදින්නේ? දෙයියන්ගෙන් නිවන යදිනවා. භෝගස් වලින් නිවන යදිනවා. මේ බුද්ධ ශක්තියට අනුගත වෙනවා නෙමෙයි. මේ තමන්ගේ හිතේ තියෙන රාග දේශ මෝහ දාලා මේ ආත්ම ශක්තිය අතු කර ගන්නවා නෙමෙයි. ඒ වෙනුවට බාහිර බලවේගයක් කෙරෙහි භක්තිය විශ්වාසයක් ඇති කරගෙන ඒ භක්තියෙන් තමන්ට යමක් ලබා ගන්න කරන ඉල්ලීමක් තමයි ඔය වැදුම් යදුම් පැතුම් කියන දෙක. ඒක නිසා බෞද්ධයන් නියම නිවැරදි පාරට දාන්න නම් බෝධි පූජාව අත්තරින්න ඕනේ, බුද්ධ පූජාව අත්තරින්න ඕනේ නෑ. ඒවා කරන්න ඕන. ඒවා නියම නිවැරදි ආකාරයට කරන්න තමන්ගේ ආත්ම ශක්තිය ශ්‍රද්ධාව ඇති වෙන ආකාරයට හේතුඵල ධර්මයට බහගලපා බලා ණය විනයට සසඳා බලා ණය නොවන ආකාරයට ණයින් මිදී නිදහස් වෙන ආකාරයට ඒ සියලු දේ කරන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරන්ගේ ධර්මය නිවැරදිව තේරුම් ගත්තොත්. ඉතින් ඒක නිසා අපිට මේක ක්‍රමානුකූලව ටිකෙන් ටික ටිකෙන් ටික ඔය දේවල් අපේ මේ දරුවන්ට ඉදිරියේ කියලා දෙන්න ඕන. මේක පෙන්වලා දෙන්න ඕන. ආදර්ශමත් වෙන්න ඕන. එතකොට කවුරුත් මේ වැරදි පාරෙන් ඉවත් වෙලා නිවැරදි පාරට මඟට පැමිණේ. ඔව්, අපිට ඔලු ගෙඩි ලක්ෂයක් ගත්තයි කියලා වැඩක් නැහැ. එක්කෙනෙක්ක් ධර්ම මාර්ගය නොගත්තොත්, එක්කෙනෙක් ධර්ම මාර්ගය ගත්තනම් අපිට දාස් ගණන් මිනිස්සු නැතුවට කමක් නැහැ. ඉතින් ඒක නිසා එක්කිනා එක්කිනා හෝ නියම නිවැරදි ධර්ම මාර්ගයට ගන්න පුළුවන් නම් ඒක වටිනවා. දහසක් අතරමං කරලා වැරදි පාර කියලා වැරදි පාරෙන් සතුටු කරලා ආස්වාදයක් ලබා දීමෙන් කිසිම හරයක් අර්ථයක් කාටවත් ඒ මිනිසුන්ටවත් තමන්ටවත් නැති බව තේරුම් ගන්න. තමන්ගේ හිතට ඇහැට රූපයක් දැක්කහම කන්ට ශබ්දයක් ඇහුනාම නාසයට ගඳ සුවඳක් දිවට රසක් කයට පහසක් මනසට විශේෂයෙන්ම ධම්මතාවයක් ඒ අරමුණක් ආරම්මණයක් ආවහම ඒක අපි භාවිතා කිරීම සහ බැහැර කිරීම කියන තීරණය ගන්නවා. භාවිතා කළ යුතුද ඒ ඇහෙන් දකින රූපය කණින් අහන ශබ්දය බැහැර කළ යුතුද භාවිතයට ගත යුත්තේ අර හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට බහගලපා බලා ඒ හේතුවෙන් තමනුත් මිදෙනවා නම් අනුනුත් මුදවෙනවා නම් තේසං හේතුන් තථාගතෝ ආහෝ තේසංචය නිරෝධ වෙනවා නම් ඒක හරි. ඒ වගේම ඒ කතාව හෝ ක්‍රියාව හෝ සිතුවිල්ල හෝ කිරීම නිසා තමන් මේ සංසාර ණය ගන්නදිනුවට අලුතෙන් ණය වෙනවා නම් ඒක නොකළ යුතුයි. ණයෙන් මිදී නිදහස් වෙනවා නම් ඒක කළ යුතුයි. ඉතින් ඒක තමයි විනය්‍ය ලෝකයේ කිව්වේ. හේතුඵල ධර්මයේ කිව්වේ අර හේතුව නිසා ඇති වෙන ඵලය තමන්ටත් යහපත් අනුන්ටත් යහපත් අජ්ජත්තාව බහිද්ධාව නම් ඒක හොඳයි. තමන්ට හෝ අනුන්ට හෝ අයහපතක් අවඩක් අසාධාරණයක් වෙනවා නම් ඒ කතාව ක්‍රියාව සිතුවිල්ල ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනෙන් මොකකින් අරමුණු වුණත් ඒක අතහැරිය දැමිය යුතුයි. ඒක ප්‍රහාණය කළ යුතුයි. ඒක පහා තැබිය යුතුයි. ඒ වගේම යහපතක් වෙන දේ ඒ වෙනුවට එතැනට ගැනීමට තමන් ධම්ම විනයේ කාදන්දි විය යුතුයි. මේක තමයි බුද්ධ දේශනාව. මේක තමයි හේතුඵල ධර්මයට බහගලපා ණය විනයට සසඳා කටයුතු කිරීම. මේක තේරුම් ගත්තට පස්සේ අර තමන් මෙතෙක් කල් හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා කටයුතු කිරීම නවත්තලා ඒ වෙනුවට මේ ධර්මයට සූත්‍රයට ගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න පුරුදු වෙනවා. ඒ පුරුදු වුණාම තමන් අතින් අර අකුසලය ඉවත් වෙනවා. කුසලය වඩා වර්ධනය වෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙනවා. ආනපාන සති සමාධිය පූර්ණ වෙලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පූර්ණ වෙනවා. ඉතින් ඒක නිසා මේක මේ ප්‍රායෝගික දෙයක්. අපි මේක තාම තේරුම් ගත්තේ නැත්තේ සියලුම පුතක් යන පුද්ගලයෝ තමන්ගේ මිම්ම මානය කෝදුව ප්‍රියදේට ඇලීම සහ අප්‍රියදේට ගැටීම තමයි මානය මිම්ම කෝදුව. ඒ වෙනුවට ඒ මිම්ම අත්තර දාලා හේතුඵල ධර්මයට සූත්‍රයට ධර්මයට භාගලපා බලා ණය විනයට සසඳා බලා කටයුතු කරන්න ටිකක් ධර්මඥානය තියෙන්න ඕන. ඒක නිතර භාවිතයට අරගෙන පුරුද්දක් බවට පත් කරගන්නවා. මේක පුරුදු විය යුතු දෙයක්. මේක පුරුදු වුණාට පස්සේ Tamanටම මේ නිවීම, මේ විමුක්තිය, මේ මිදීම Tamanටම තේරෙනවා. එතකොට ඒක නිරාමිස සුවය Tamanට තේරෙනවා. ඒක නොකරීම නිසා තමයි අර ආමිෂයට ලොබ් වෙලා ගිනි ගන්නෙ, දැවෙන්නේ, රත් වෙන්නේ, මත් වෙන්නේ, අතරමං වෙන්නේ, අනාථ වෙන්නේ, දුකටපත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දුකෙන් මිදෙන්න නම් අපි මේ ධර්මයේ ඇහිය යුත්තේ මෙන්න මේකට. ධර්මයට මාගලපා බලන්නේ කොහොමද කියලා. විනයට නයිනට සසනාව බලන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. මේක තමන්ගේ ඇහැට රූපයක් ආව තරමට, කනට ශබ්ද රූපයක් ඇහුණ තරමට, ඒක තමන් මෙතෙක් කල් කරේ ප්‍රිය නම් ඒකට ඇලුනා, අප්‍රිය නම් ගැටුණා. නමුත් දැන් ඒක නවත්තලා තමන්ගේ හිතට කොච්චර ප්‍රිය වුණත් අප්‍රිය වුණත් ඒ දෙකම අයින් කළා. අර සූත්‍රයේ ධර්මයට ණය විනයට බහ ගලපා බැලුවොත් එතෙන්දි ඒක භාවිතයට ගත්තොත් නිවීම එතනම තියෙන බව තේරුම් ගන්න. බුද්ධ ශක්තියට අනුගත වීමේ හැකියාව නෙමෙයි එතන තියෙන්නේ, පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබීමේ හැකියාව. පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබුණට පස්සේ තමයි පුද්ගලයා සද්දස්ස කුල පුත්තස්ස වෙන්නේ. සද්දස්ස කුල පුත්තස්ස වුණාට පස්සේ අර බුද්ධ ශක්තිය කේන්ද්‍රගත වූ චත්තාරිමානිටානානි වැඳ පුදා ගැනීමෙන් තමයි බුදුහාමුදුරුවම දේශනා කර පරිදි බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ ඒ වෙලාවේ. එතකොට පරතෝඝෝෂක ප්‍රත්‍ය කියන එක අර දහම් ඇස පෑදිලා මනස පිරිසිදු වෙලා සද්දස්ස කුල පුත්තස්ස සද්දෝ වීම. සද්දස්ස කුල පුත්තස්ස වීමයි පරතෝඝෝෂක ප්‍රත්‍ය. දැන් ඒක නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය පරම පවිත්‍ර සී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබෙනවා. පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබුණු පුද්ගලයාට පුළුවන් වෙනවා බුද්ධ ශක්තියට අනුගත වෙන්න ධම්මානුධම්ම පටිපදාවේ ඇසිරීමෙන්. ඉතින් ඒක නිසා පරතෝඝෝෂක ප්‍රත්‍ය නොලබා බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ අසුතවත් පුතග්ජන පුද්ගලයා. ඒකනි කිව්වේ අර අරිය ධම්මේ කෝවිදෝ, අරිය ධම්මේ සුනීතෝ, අරිය ධම්මේ දසාවි අරියාණං, දසාවි අරිය ධම්මේ දසාවි කියලා. එතකොට මේ සුතමේ ඥානය ලැබලා තමයි රිය අරිය පරේෂණ දෙකේ වෙනස තේරුම් ගන්න. තමන් අනුගමනය කරන මාර්ගය අරිය පරේෂණයක්ද අනාරිය පරිේෂණයක්ද කියලා හරි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මේ පරතෝඝෝෂක ප්‍රත්‍ය ලැබලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබීමෙන්. මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා අකුසලා. ඉමේ ධම්මා කුසල මූලා, ඉමේ ධම්මා අකුසල මූලා කියන හතර පැත්ත තේරුම් ගැනීම. ඒ හතර තේරුම් ගත්තේ නැත්නම් තමන් කරන කියන හිතන මේ වැඩ හේතුඵල ධර්මයට බහා ගලපා ණය විනයට සසඳා බලා කටයුතු කරන සද්දස්ස කුල පුත්තස්ස ඒකුගේ ක්‍රියාකලාපය වෙන්නේ නැහැ. එනිසා මේ සද්දස්ස කුල පුත්තස්ස නොවු කෙනෙකුට බුද්ධ ශක්තියට අනුගත වෙන්න බෑ. මොන බුද්ධ ශක්තියක් තියෙන තැනකට ගියත්. ඉතින් ඒක නිසා අර මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුහාමුදුරුව 95 වෙනි කේදී පැහැදිලිව කිව්වා චත්තාරිමානිතානානි සද්දස්ස කුල පුත්තස්ස දසනියානං සංවේජනියානං කියලා. ඒකයි බුද්ධ ශක්තියට අනුගත වීම. එහෙම නැත්නම් සෝතාපට්ටි ඵලයට පත්වීමයි බුද්ධ ශක්තියට අනුගත වීමයි එකයි. පරතෝ ഘോഷික ප්‍රත්‍යයයි සද්දස්ස කුල පුත්තස්ස වීමයි දහම් ඇස පෑදීමයි අර ඥානං උදපාදී වීමයි එකයි. ඉතින් ඒක නිසා පරතෝ ഘോഷික ප්‍රත්‍ය පළමුකොට මේක තවත් පැහැදිලි කරගන්න ඕන නම් පිටකෝපදේශේ මේක මුලින්ම තියෙනවා. මේ මිනිහෙක් විසින් මනුස්සයෙක් විසින් මේ හිත පිරිසිදු කරගන්න ඕන කරන පරතෝ ഘോഷික ප්‍රත්‍යත් සම්මා දිට්ඨියට පත්වීමත් පිළිබඳව විග්‍රහය. නෑ, එතකොට අම්මයි තාත්තයි පුතයි තුන් දෙනාම මේ ධර්මය ඇහුවනම් දැන් අර අම්මයි තාත්තයි හැමදාම හවසට කමා කරගන්න. මොකද්ද? කයෙන් වචනයෙන් හිතෙන් මගේ ක්‍රියාවෙන් කතාවෙන් කායේන වාචා චිත්තේන පමාදේන මායාගත. එතකොට එදා යම් කිසි වරදක් සිද්ධ වුණා නම් එදාම කමා කරගන්න. එතකොට ආර්ය උපාදීන් එදාම ගැලවෙනවා, මිදෙනවා. ඒක තමයි ප්‍රාතිමොක්ඛ සම්වරය. එතකොට ඒ අම්මයි තාත්තයි ධර්මය දන්නවා. සමහර විටක පුතා සෝතාපට්ටි ඵලයට පත් වූ බව ඒ අම්මා තාත්තා දන්නේ. ඒ වගේම දැන් බොහෝ ගෙවල් වල අම්මල තාත්තලා දන්නේ නැහැ තමන්ට මේ ජාතසෝතාපන්න හැටියට දරුවෝ උපදිනවා. ඉන්නවා දරුවෝ ඉපදිලා ඉන්නවාද? එයයි ජාතසෝතාපන්න. ඉතින් ඒ ජාතසෝතාපන්න දරුවන්ට තමන් අතින් වචනයෙන් ක්‍රියාවෙන් කතාවෙන් යම් ආර්ය උපාදයක් වෙන්න පුළුවන්. නමුත් කමා කරගත්තහම වෙන්නේ මොකද? ඒක එතනම අහෝසි වෙනවා. ඒක පාපයක් වරදක් වෙන්නේ නැහැ. ඒ වගේම ඒ දරුවට අම්මා කිරි දීලා උගන්වලා හදලා වඩලා ජාතසෝතාපන්න ඵලයට පත් වුණත් අර ණයගන දෙනුව ගෙවනවා. ඉතින් ඒක නිසා අම්මා තාත්තට නත් පුළුවන්කම තියෙනවා තමන් ආශ්‍රය කරන යම් කිසි කෙනෙක් හෝ ආර්ය මාර්ගය යනවා නම් ආර්යයන් වහන්සේ කෙනෙක් නම් ඒ අයට යම් ආකාරයක මේ වරදක් හිංගයක් හිංසාවක් වචනයෙන් කතාවෙන් ක්‍රියාවෙන් දැන හෝ නොදැන හෝ සිදුවෙලා තියෙනවා නම් ඒක එදිනෙදාම කමා කරගන්න ඕන. ඒකනි බුදුහාමුදුරුවෝ කිව්වේ කායේන වාචා චිත්තේන පමාදේන මායාකතං අච්ඡං කමමේ ධම්මේ අච්ඡං කමමේ සංඝ අච්ඡං කමමේ බන්ති තුනම. ඉතින් ඒක නිසා අර අච්ඡං කමමේ සංඝ කිව්වේ අර සෝතාපට්ටි ඵලයට පත්තු ධම්මගේ දරුවෙක් වෙන්නත් පුළුවන්, අසල්වැසියෙක් වෙන්නත් පුළුවන්, තමන්ගේ සේවකයා වෙන්නත් පුළුවන්. ඉතින් ඒක සේවකයා වෙලා ඉපදුනේ ණයගන දෙනුවේ ස්වරූපය අනුව. පුතා හෝ දරුවා වෙලා ඉපදුනේ ණයගන දෙනුවේ ස්වરૂපයේ ස්වභාවය අනුව. ඉතින් ඒක නිසා ඒක ආර්යෝපාදයක් වෙන්නේ නැහැ කමාකර ගත්තොත්. ඒක නෙවෙයි බුද්ධ දේශනාවේ ඉතාම වැදගත් දෙයක් තියෙන්නේ මේ කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං අච්ඡයං කමමේ ධම්ම අච්ඡයං කමමේ සංඝ කියලා. ඉතින් ඒක දවස ගානෙම අපි මේක ගිරව්වාගේ කියවලා හරියන්නේ නැහැ. මේකේ චේතනාව ඇතුව පිරිසිදු දැනුමක් ඇතුව මේකෙන් මිදී නිදහස් වෙන්න කමා කරගන්න. කමාව ලැබේවා, කමාව ලැබේවා, කමාව ලැබේවා, කමා කරත්වා, කමා කරත්වා, කමා කරත්වා කියලා කමා කරගන්න. එතකොට ඒ සියලු කර්ම වලින් මිදී නිදහස් වෙන අවෝතිය. ඒකමයි තියෙන්නේ. කවුරු වුණත් අපිට කියන්න බෑ කොතනද කියලා, කොහේද කියලා. ජාතසෝතාපන්න හෝ සෝතාපන්න හෝ තත්ත්වයට පත් වූ අය ඉන්න පුළුවන්. කොයි තැනක ඉන්නවද කියන එක කාටවත් පෘථග්ජන පුද්ගලයෙකුට කිසිසේත්ම තව කෙනෙක් සෝතාපත්ත වූ කෙනෙකු හඳුරගන්න බෑ. ඒ වගේම සෝතාපට්ටි ඵලයට පත් වුණත්, සකදාගාමි ඵලයට පත් වුණත් තවත් කෙනෙක් මගඵල ලැබලද නැද්ද කියලා ඒ පුද්ගලයාට නිවැරදිව තේරුම් ගන්න ක්‍රමයක් නැහැ. නමුත් යම් හැසිරීම් රටා අනුව, මාර්ගචරියාව අනුව ටිකක් තේරුම් ගන්න පුළුවන්. නමුත් අනාගාමී තත්ත්වයට පත් වුණාම ඊට වැඩිය තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. අරහත් තත්ත්වයට පත් වූ පුද්ගලයාට අනිවාර්යෙන් ඒ තමා අවට ඉන්න සියලු දෙනා කොයි ආකාරයේ මගපලයක ඉන්නවද කියන එක, තත්ත්වයක ඉන්නවද කියන එක අනිවාර්යෙන් තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒවා කසින, ඒවා මොනවද? කසින පිරියම්. ඒවා බුදුහාමුදුරුවන්ගේ ධර්ම නෙමේ. ඒවා උපනිෂත් වෛදික වේදාගමේ තිබිච්ච කසින පිරියම් රස කසිනයක් තියෙන. ඒකත් දැනගන්න ඕන. බුදුහාමුදුරුව කසින ප්‍රතික්ෂේප කළා ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ, අරිට සූත්‍රයේ, තව බොහෝ සූත්‍රවල, තව බොහෝ තමන්ගේ ශ්‍රාවකයන්ට මේ කසින පිරියම් කිරීම එදා සමාජයේ ප්‍රචලිතව තිබුණේ බොහෝ අය වැඩුවේ කසින පිරියම්. බුදුහාමුදුරුව කසින පිරියම් කිරීම බැහැර කරලා, ප්‍රතික්ෂේප කරලා, නිග්‍රහ කරලා, ඒවා ගරහලා, ගරහයියන් කියලමයි ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ තියෙන්නේ. කරලා මේ ආනපාන සති සමාධිය පමණක් නිර්දේශ කළ. එනිසා මේ කසින පිරියම් කිරීම කිසිසේත්ම ධ්‍යාන ලබන්න උපකාර වුණත් මගඵල ලබන්න උපකාර වෙන්නේ නැහැ. කසින පිරියම් කිරීමත් උපකාර වෙනවා අබුද්ධෝත්පාද කාලයක අවිඥා ලබන්න, ධ්‍යාන ලබන්න හෝ සුගතියකට පත්වෙන්න. නමුත් මගඵල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ලබන්න කිසිසේත්ම කසින පිරියම් කිරීම උපකාර වෙන්නේ නැහැ කියලම බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා. බැහැර කළ, ප්‍රතික්ෂේප කළ. තියෙනවා කම්මාවරණය තමයි හේතුව. හේතුව මොකද්ද? කම්ම ආවරණ. තමන්ම කරගත්ත ඇතුල් කරගත්ත ගති අනුව පුරුදු කරගත්ත පුහුණු කරගත්ත දේ අනුව කම්ම ආවරණයක් තියෙනවා. මේ කම්ම ආවරණය විපාක ආවරණයක් හැටියට අර කියන දේ හරියට වීර්ය අඳින්ට වීණා ගායනා කරන්න වගේ කොටසකට. ඒ වගේම අර කම්මාවරණයක් නැති අයට මේ කියන දේ අර මිහිරි මී පැණි වගේ ප්‍රියයි මනාපයි. ඒක නිසා මේක එක එක පුද්ගලයාට එක එක ආකාරයටයි මේ කියන දේ තේරෙන්නේ, දැනගන්නේ, තේරුම් ගන්න. යථාභූත ඥාන දර්ශනය හැම කෙනෙකුටම එකවර එක විදියට ලැබෙන්නේ නැහැ. එකනේ පුද්ගලයෝ කොටස් හතරකට බෙදුවේ. උග්ගටිතඤ්ඤ පුද්ගලයා ප්‍රඥානුසාරී පුද්ගලයා. ඒ පුද්ගලයාට ගැටි දැකලා ගැටි කපන්න පුළුවන් එකවරම. ඒ වගේම විපච්චිතඤ්ඤ පුද්ගලයා වීරානුසාරී. ඒ පුද්ගලයා ගැටි දකිනවා, කපන්න දන්නේ, හිමින්තරේ ගැටි ලේනවා. ඒ වගේම තුන්වෙනි පුද්ගලයා නෙය්‍ය පුද්ගලයා. ඒ පුද්ගලයා සද්ධානුසාරී. ඒ පුද්ගලයාට ගැටි දකිනවා, ගැටි අතගගා හිමින් හිමින් ගැටි බුදුල් කරනවා, ගැටි කවදා හරි ලේනවා. නමුත් පදපරම පුද්ගලයාට ගැටේවත් දකින්න බෑ. ගැටේ දකින්න බැරි පුද්ගලයාට තව ගැට ගහ ගන්නවා මිසක් ගැටේ ලියන්න බෑ. ඒකයි පුද්ගලයෝ හතර දෙනෙක් බුදුහාමුදුරුව උග්ගටිතඤ්ඤ, විපච්චිතඤ්ඤ, නෙය්‍ය පදපර. ප්‍රඥානුසාරී, සද්ධානුසාරී, වීරානුසාරී සහ පදපරම හැටියට පින් කළා බෙදලා කිව්වේ. ඉතින් ඒක නිසා හැම තැනකම මේ පදපරම බුද්ධයාටත් යම් ධර්මයක් තේරෙනවා, යම් ධර්මයක් තේරෙනවා. මේක භාවිතයට ගන්න පුළුවන් වුණොත් අර පදපරම භවින් මිදී නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒ අනුව ඒ පුද්ගලයා ධම්මානුසාරී වෙලා ප්‍රඥානුසාරීකමින් ගැටේ කපලා එහෙලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව අර ප්‍රඥානුසාරී පුද්ගලයන්ට බොහොම කෙටි, බොහොම ගැඹුරු, බොහොම තේරුම් ගන්න පුළුවන් සරල පද කීපයක් විතරයි දේශනා කළේ. දැන් අර බාහ්‍ය දාරු වීර්යතුමාට, සන්තුති අමාත්‍යයට, ධබ්බමල්ල පුත්ත අරහතුන් වහන්සේට, පුක්කුසාති රජුරුවන්ට මේ වගේ බොහෝ චරිත තියෙනවා. එයාය ප්‍රඥානුසාරී උග්ගටිතන්. එයායට වචන කීපයක් ඇහෙනකොට එයායට ගැටේ දැක්ක, ගැටේ කපන්න පුළුවන් වුණා, ගැටේ කපලා ගැටේ මිදී නිදහස් වුණා. නමුත් ඒ වගේම කොසල් රජුර වගේ පුද්ගලයෙකුට බුදුහාමුදුරුව ජේතවනාරාමයේ ඉන්න කාලේ වැඩියම බණ ඇහුවේ දවස ගානේ මාවේ දැන් සංයුක්ත නිකායේ තියෙන කෝසල සංයුක්තේ මුළු මනින්ම කොසල් රජුරවන්ට දේශනා කරපු දේ. නමුත් කොසල් රජුරවන්ට බුදුහාමුදුරුව තේරුම් අරගත්ත පදපරම පුද්ගලයෙක් නිසා කිසි දවසක අර උග්ගටිතඤ්ඤ පුද්ගලයෙකුට හෝ විපච්චිතඤ්ඤ පුද්ගලයෙකුට හෝ දේශනා කරන සාමුක්කංශික දේශනාවක් ධම්මස පැහැද ගන්න පුළුවන් විදියෙ දේශනාවක් එයාට ගැලපෙන්නේ නැති නිසා එයාට කිව්වෝ හීන කතා, අර වගේ මේ වගේ ලෝකේ කතා. ඒවා ඒ පුද්ගලයාට ඉතින් රජුරුව ආනිසා කියන්නත් ඕන. ඒක නිසා කියලා තියෙන්නේ ලෝකේ හදන කතා. නැතුව ලෝකයෙන් ඉතිරි වෙන කතා එකක්වත් කෝසල සංයුක්තිය ඇත්තේ නැ. ඒ නිසා මෙහෙමත් කියන්න සිද්ධ වුණා. ඒ පුද්ගලයා බුදුහාමුදුරුවන්ගේ අර සබ්බඤ්ඤුත ඥානය නිසා සියලු මිනිසුන්ගේ ධම්මස පාද ගන්න පුළුවන් ද වැඩි කියන එක බුදුහාමුදුරුව දැක්කා. නමුත් වෙන කිසි අරහතුන් වහන්සේ කෙනෙකුට මහා ප්‍රඥන් වහන්සේලාටවත් මේක තේරුම් ගන්න ටිකක් අමාරු. මොකද අර අසාධාරණ ඥාන නැති නිසා. නමුත් කියලා බලන්න පුළුවන්. දේශනා කරන්න පුළුවන්. තේරුම් ගන්න අය තේරුම් ගනි, තේරුම් ගන්න බැරි අය හැලිලා අතරමං වෙලා අසරණලා යයි. කරන්න දෙයක් නැහැ. තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ටයි මේ ධර්මයේ තියෙන්නේ. ඒකයි කිව්වේ පඤ්ඤත්තසහයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. කිසි දවසක දුප්පඤ්ඤස්ස පුද්ගලයෙක් වෙන්නේ ඒ කරපු කර්මය නිසා කම්මාවරණයක් සිද්ධ වෙලා තියෙන නිසා. තමන්ගේ කර්මය ප්‍රතිකර්ම කළා, උපකර්ම කළා, සම්මත් ප්‍රයෝගයෙන් ආනපාන සත්‍ය සමාධිය නිවැරදිව වැඩුවොත් මේ සියලු දේ වෙලා අර කම්මාවරණයෙන් මිදී නිදහස් වෙලා අවමාසයෙන් නෙය පුද්ගලයෙක්කෝ උපරිමාසයෙන් ප්‍රඥානුසාරී පුද්ගලයෙක්කෝ වෙන්න පුළුවන්කම තියෙනවා ඕනෑම මනස තියෙන කෙනෙකුට. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. මේ මනුස්සත්ව ප්‍රතිලාභය ලැබූ අවස්ථාවේ අවම වශයෙන් අවශ්‍යතාවය සෝතාපට්ටි ඵලයට හෝ පත්වීම. ඉතින් ඒක නිසා ඕනෑම නෙය පුද්ගලයෙකුටත් සෝතාපට්ටි ඵලයට පත්වීමට සියලු අවශ්‍යතාවයන් පූර්ණ කරලා තියෙනවා. ප්‍රඥානුසාරී පුද්ගලයෙකුට නම් අරහත් ඵලයටම පත්වෙන්න මේක උපකාර වෙනවා. බොහොම ඉක්මනින් කෙටි කාලයක්. ඔව්, මක්කම තියෙන්නේ අපේ බුදුහාමුදුරුවන්ගෙම සිරිපතුලක්. මේකේ ඉතිහාසය මෙහෙමයි. දැන් පොළොන්නර යුගයේ අවසාන කාල වෙනකොට, ඒ කියන්නේ බුද්ධාස 1480 විතර, මේ මුස්ලිම් ජාතිකයෝ අරාබි කරයෙන් සෞදි අරාබියෙන් මේ රටට නැව් වලින් බඩු අරගෙන ඇවිල්ලා වෙළඳාම් කළා. හැබැයි ඔය වෙළෙන්දු නැගිනිහිර වෙරළට ආවහම ඔය වෙරළේ තොටුපළට බඩු නැවකුත් අරගෙන ආවහම මේ අද ඔය වාකරේ කියන තැන කොට්ටියාරම තිබුණු බෝධින් වහන්සේ ගාව තිබුණු සිරිපතුලට වැඳලා තමයි මේ වැඩේ ආරම්භ කළේ. ඒ වගේම ඔය එන බඩු නැංගුවල ආව අරාබිකරේ විරෙන්දු මහමත්තුමාගේ ධර්මය, මහමත්තුමාගේ ගුරුවරයා බුදුන් වහන්සේ කියලා කියලා තිබුණා. ඒ නිසා අර අරාබිකරේ හිටිය මුස්ලිම් අර උලමාවරුත් පූජකයොත් ඔය වෙළඳාම් වල ඇවිල්ලා මේ සිරිපතුලට වැන්දා. එකාලේ පිළිම තිබුණේ නැහැ. ආ පිළිම තිබුණා, නමුත් ඔය පිළිම වලට නැමේ වැන්දේ සිරිපතුලට. පස්සේ පිළිම ආවේ සිරිපතුලට වැන්නේ. මෙහෙම පොළොන්නරු යුගයේ අවසාන කාලේ එක පාට ලොකු සුනාමියක් ආවා. සුනාමියක් ඇවිල්ලා මුළු නැගෙනහිර බෙරළේ කිලෝමීටර් 10ක් 15ක් යනකම් මූදු ගොඩ ගල්ලලා මුළු ප්‍රදේශයේම හිටිය මිනිස්සු විනාශ වුණා. අද වගේ කවුරුන් ලෝකේ උපකාර කරන්න ආධාර කරන්න හිටියේ නැහැ. මේ රටේ අනිත්යන් වල හිටිය මිනිස්සු දන්නේ නැහැ. ඇයි? ක්‍රමයක් නැහැ. සමහර විට අවුරුද්දක් විතර යනකොට දැනගන්න ඇති අර පැත්තට මූද ගඩගල්ල ඔක්කොම මිනිස්සු මැරුණා කියලා. මේ වගේ අවස්ථාවක අර මුස්ලිම් මිලෙන්දු ආව බඩු නැමකුත් අරගෙන ඔය නැගිනිහිර වාකරේ කියන මුදු වෙරළට වරායට අර බෝධීන් වහන්සේ හිටපුට. එතෙන්දී මේ විශාල සුනාමියෙන් අනික් සියලු දේ ගෙවල් දොරවල් මිනිස්සු විනාශ වෙලා අර සිරිපතුල විතර ඉතුරු වෙලා තිබුණා. දැන් මිනිස්සු අර විලෙන්දු දැන් බඩු ගෙනවට විකුණන්න කවුරුවත් නැහැ. විකුණන්න විදිහක් නැහැ. ඇයි මිනිස්සු නැහැ? සුනාමියෙන් ඔක්කොම මිනිස්සු විනාශ වෙලා. විනාශ වුණාම මේ විලෙන්දු අර වැඳුම් පිඳුම් කරපු සිරිපතුල දැන් අයිතිකාරියොත් නැහැ. අයිතිකාරිය ඔක්කොම මැරිලා විනාශ වෙලා. දැන් මේ මිනිස්සු කරපු වැඩේ අරගෙන ආපු වෙළඳ බඩු ටික ඔක්කොම ගොඩල් බාලා අත්තරලා අර සිරිපතුල නැවට පටවගෙන අරන් ගියා අරාබියට මදීනන් වලට. ගිහිල්ලා කිව්වා මේ අපේ සාස්තුන් වහන්සේගේ සිරිපතුල කියලා අර මදීනා නුවර මේක තැන්පත් කළා. අරාබි රජුරන්ට ඒක දන්වලා ඇඳුම් පිදුම් කරන්න පටන් ඒක තමයි අද වෙනකන් ඔය සියලු අරාබි ක්‍රියාය මේ ඇඳුම් පිදුම් කරන්නේ. කවුරක් පෙන්වන්නේ? එකම මිනිහෙක් විතරයි දන්නේ. කවුද? අර අර සිරිපතුල සෝදලා පිරිසිදු කරලා සුද්ධ කරන එකම මිනිහෙකුට විතරයි ඒක පේන්නේ දකින්නේ. නමුත් මේක තියෙන්නේ මේ අපේ ඔය නීලගිරි සෑයේ මේ ළඟ තියෙනා වගේ සිරිපතුල. සිරිපතුල ගියා. ඉතින් ඒක නිසා මේ සිරිපතුලක් තමයි ඔය මුස්ලිම් කාඩු තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ ඇටියට ඇඳුම් පිඳුම් කරා. ඉතින් ඒ වගේ දේවල් එනවා. ඒ වගේ දේවල් වෙනවා ධර්මතාවයේ. ඒටි මිනිස්සු ලක්ෂ ගණන් ගිහිල්ලා එතෙන්දි යම් චිත්‍ර ශක්තියක් ඇති කරගන්න. ඒක නිසා ඒක තැන්පත් කරන්න ඇත්තේ වතුර උල්පතක් තියෙන ෂේම භූමියක. නැ දැන් ඔය ආපෝ තේජෝ ආයෝ පඨවි උපාදාය රූප හැටියට උපාදානය කරගන්න. එහෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් මනෙන් ඒ අනුවයි ප්‍රියමනාප ගතියක් ඇතිවෙන්නේ, රාගයක් ඇතිවෙන්නේ. ඒ වගේම ඒ ආපෝ තේජෝ ආයෝ පඨවි මහා භූත හතර තමන්ට නොගැලපෙන, නොපෑහෙන, නොසීහෙන, අප්‍රිය අමිහිරි වුණා නම් ද්වේෂය ඇති වෙනවා. එතකොට උපාදානය දෙවෙනි වේශයෙන් කරගන්න. ඒක නිසා මේ උපාදාය රූපමයි රාගයටත්, ද්වේෂයටත්, මනීමට, මෝහයටත් මුල් වෙන්නේ. මුල් වෙන්නෙම පංචස්කන්ධය. ඒකනේ උදේ සත්තාන කුසල සූත්‍රයේ කිව්වේ ඔය කුණු මුල් තුන උදුරා දාන්න අර රූපං පජානාති රූපං අභිඤ්ඤය. ඒ වගේම වේදනාව වෙන්නේ රූපේ නිසා, සංඥා වෙන්නේ රූපය මුල් කොටගෙන සංකාර විඥානෙන්නේ රූපය මුල් කොටගෙන මේක මේ බෙදුවට විභංග කළාට බෙදලා ගන්න බෑ. උපාදානය කරගත්තාම කරගන්නේ gediya pitin පහම එකට. ඒකයි වෙන්නේ. ඉතින් අත්තරිනෝ නම් අත්තරින්නේ පහම එකට. ඒවා ධාතු එන්නේ අපි අර අට්ටාරස ධාතු හැටියට අපේ සන්තකයට අපේ පාලනයට අපි ගත්තොත්. ඒකයි. දැන් අපි උපාදානය කරගත්ත දේ අපේ කැමැත්ත අනුව මනාපය අනුව අපේ අවශ්‍යතාවය සපුරා ගන්නට අපි පාත්‍ර ගන්න පාලනය කරගන්න උත්සාහයක් දරනවා. ඒකයි තදූපයන් පටිච්ච කිවි. නමුත් ඒක විපරිණාමයටපත් වෙනවා. ඒක අපේ කැමැත්ත අනුව පාත්තන්න නවත්තන්න බෑ. ඒ නිසා ආදීනව උරුම වෙනවා. ඒ නිසා අපිට කරන්න තියෙන්නේ අපි අර චන්ද්‍රාග විනයෙන් චන්ද්‍රාග ප්‍රහාණයෙන් මේ ආස්වාදය ලැබීම නවත්තලා ආදීනවයෙන් මිදීම හේතුව අයින් කළා ඵලයෙන් මිදීම. එකයි හේතුඵල දහම. හේතුවට පටිච්ච වෙන තාක්කල් හේතුම් පටිච්ච සම්භූතං සම්භවං සම්බන්ධයක් බිහි වෙනවා. හේතු බංගා නිරුද්ධති. හේතු බංග කරන්න නම් අපි අපේ හිතේ උපදින චන්ද්‍රාගය ප්‍රහාණය කළා චන්ද්‍රාග විනයෙහි පිහිටන්න ඕන. ඒකමයි යෝ ධම්මා යෝ විනයෝ සෝභාසි රබ්බ. ඔව් ඒ තුනම ඇත්ත වශයෙන්ම එකයි. දැන් ගච්ඡාමි සරණං බුද්ධං කිව්වේ මේ චර බව නැති කරන්න බව උදුරා දාන්න. ගච්ඡාමි චරණං ධම්මං කිව්වේ මේ චර බව නැති කරන්න හේතුඵල ධර්මයට ණය විනයට සසඳා බලා චර බව නැති කරන්න පුළුවන්. ඒ වගේම ගච්ඡාමි චරණං සංඝං කිව්වේ මේ සංසාර බැඳීම් සම්බන්ධතා සියලු දේ ගහලා බිඳලා කපන්න පුළුවන් වෙනවා මේ චර බව නැති කිරීම. ඉතින් ඒක නිසා ගච්ඡාමි චරණං බුද්ධං ගච්ඡාමි චරණං ධම්මං ගච්ඡාමි චරණං සංඝං කිව්වේ තුනම එකම කාරණයක් බව උදුරා දැමීම සඳහාමයි මේ තුනම කරන්නේ. තුනම චර බව නැති කිරීම නිසා. චර බව කිව්වේ කාමාවචර, රූපාවචර, අරූපාවචර බව, තීනි දුස්චරිත. ඒ නිසා මේ චරණං ධර්ම, චරණ ධර්ම කිව්වේ මේ ගමනට, රිය ගමනට උපකාරක ධර්ම අත්හැරලා රිය ගමන නවත්තන්නට උපකාරක ධර්ම තමයි චරණ ධම්ම, චරණං කිව්වේ. ඒවා තමයි භව ඉදුරා දෙමීම, බුද්ධං හේතුඵල ධර්මයට විනයට සත්‍යනා බැලීම, ධම්මං සම්බන්ධතාවය සමුදය නැවත කවදක්වත් නොඋපදවා සංඝං තත්වයට පත්වී. මේ තුනම එකම කාරණයක් තුන් පැත්තකින් පෙන්වා දීමක් පමණයි. ගද්ද ඒ මෙහෙමයි. දැන් මේක දුතියම්පි තතියම්පි කියලා අපි හදාගෙන තියෙන ඒක පළවෙනි වරටත් දෙවෙනි වරටත් තුන්වෙනි වරටත් මම මේ චර බව නවත්තලා බව උදුරා ගන්නවා කියලා තුන්මරක් කියනවා. මේ තුන්මර කියන්නේ අර කායන සංවරෝ සාදු පළවෙනි එක, වාචාය සංවරෝ සාදු දෙවෙනි එක, මනසා සංවරෝ සාදු තුන්වෙනි එක. ඇත්ත වශයෙන් මනසා සංවරෝ සාදු තමයි පළවෙනි එක. ඒ නිසා කායේන වාචාය මනසා කියන තුනේම මේ තුන්වෙනි වරක් තියෙනවා. ඒකයි තුන්වර. අපි සාදුකාර දෙන්නේ සාදු 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 කියලා තුන්වර මේ කායේන වාචාය මනසා තුනේම සුහදවා. ඉතින් ඒක නිසා බුද්ධ දේශනාවේ නිතරම මේ තුන්වර කියනවා. ති සරණ, ති ලක්ෂණය, ත්‍රිවිදූප හේතු කිය. ඉතින් ඒක නිසා තුන බුද්ධ දේශනාවේ තුන් අරක් ත්‍රිපරිවර්තයේ ත්‍රිලක්ෂණය ත්‍රිවිධ සියලු දේ තුන් අරක් ඉතා වැදගත් කොට සල්. ඔව්, ඉතින් පොළොන්නර යුගයේ අවසාන කාලේ කෑගල්ලේ වටාරම එහෙම නැත්නම් ඔය කෑගල්ල ප්‍රදේශයේ මලියදේව මහා අරහතුන් වහන්සේ අභිඥාලාභී අරහතුන් වහන්සේ කෙනෙක් හැටියට වැඩ හිටියා. ඒ අභිඥාලාභී අරහතුන් වහන්සේ මේ හිල බිමේ බොහෝ තැන්වලට වැඩම කළ. ඔය තව බොහෝ අරන් කැලීට දිනගමට මේ වගේ තැන්වලට මලිය දේව රහතුන් වහන්සේ වැඩි හින්ද තමයි මලි දුවන්නේ. ඉතින් ඒක නිසා මේ හෙළබිමේ ඒ අරහතුන් වහන්සේ බොහෝ තැන්වලට වැඩම කළා. මේ යම් යම් ධර්මයක් දේශනා කරලා තියෙනවා. ඒක ඇත්ත. ඒක උනේ පොළොන්නරු යුගයේ අවසානයේ මේ කෑගල්ලේදී මේ මලියදේව රහතුන් වහන්සේ මගපල ලැබලා අභිඥා ලැබලා තිබුණා. ඉතින් ඒක නිසා අභිඥාලාභී රහතුන් වහන්සේලාට අවසාන රහතුන් වහන්සේ හැටියට අද කවුරුත් පිළිගන්නේ මලියදේව රහතුන් වහන්සේ. ඊට පස්සේ ඉස්සෙල්ලා අරහතුන් වහන්සේලා මේ රටේ හිටියා ඉන්නවා. නමුත් අර අභිඥාලාභී රහතුන් වහන්සේලා නොවන නිසා සාමාන්‍ය කෙනෙකුට පෙන් කළා තේරුම් ගන්න බෑ. හැබැයි බැරි වෙලාවක් අද කවුරු හරි අභිඥා ලැබුවොත් අරහත් නුනත් අර අෂ්ට අභිඥාවත් ලැබුවොත් මිනිස්සු රැවටෙනවා. අරහත් නුනත් අරහතුන් වහන්සේ කෙනෙක් හැටියට සලකන්න පුළුවන්. ඇයි? මිනිස්සුන්ට කියා දීලා තියෙන්නේ අරහතුන් වහන්සේ නම් අහසින් යන්න ඕන කියලා. අවිඥා ලාභී, අවිඥා ලබන්නේ පුද්ගලයෙකුට තියෙනවා මේ අහසින් යන්න යම් ඉද්ධි ප්‍රතිහාරයක් පාන්න පුළුවන්කම. ඉතින් ඒක නිසා අරහත් ඵලයට පත්වීම එකක්, අභිඥාලාභී වීම තව එකක්, අරහත් ඵලයට පත්වීම සිව්පිලිසිම් ව්‍යාසල්පත් ශක්තියෙන් ලැබීම තවත් එකක්. මේවා විවිධයි, වෙනස් තත්ත්වයන් තියෙන තත්ත්වයන්. හොඳයි, එහෙනම් දැන් වෙලාව පහු වෙලා 4:20. එහෙමනම් අදට ධර්ම දේශනා සාකච්ඡාව අවසානයි. හෙට උදේ 8ට ආරම්භ කරනවා. එට අවසාන සූත්‍ර කීපයක් තියෙනවා. අනුධම්ම සූත්‍ර හතරකුත් අනාත්ම ලක්ෂණ සූත්‍රයක් දේශනා කරන්න තියෙනවා. එතනින් භාවනා වැඩසටහනේ අපේ පැත්තෙන් කොටස ඉවරයි. දවල් දානෙන් පස්සේ ඔය පින්වතුන්ටත් අවස්ථාවක් තියෙනවා සම්බන්ධ වෙලා සහභාගි වෙලා සමාලෝචන වැඩසටහනේදී යම් අදහසක් ප්‍රකාශ කරලා ඉදිරිපත් වෙලා වචන කීපයක් කතා කරන්න. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරය මේ ගාථාවන් කියලා පින් දෙන්න. එත්තාවතා මේ සම්බුදම් පුඤ්ඤ සම්පත සබ්බේ දේවා දන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා මේ සම්බුදම් පුඤ්ඤ සම්පත සබ්බේ භූතා දන්තු සම්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම් මේ සම්බුදම් පුඤ්ඤ සම්පත සබ්බේ සත්තාන් තෝ සම්බ සම්පත්ති සිද්ධියා. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතාන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනං තෝ සුඛිතාන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං තෝ සුඛිතාන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකං මාමි බාල සමාගමු සතන් සමාගමු තුයාව නිපාන පත්‍යා.